సమంత చక్కవాలీసు అత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహంసేట అప్ప హెమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వాత్ని మే పిన్నుతున్ హెమ దినామ మీ విలావి బలాపొరొత్తు అన్ని ధర్మశ్రవణే కరన్నటాయి అద దేశనావి దాయకత్వే మహరగమ పిలి అందల పారే పదించి పుష్పమాల మహాత్మ్యత్ పీకే పెరేరా మహాత్మాకేన బోమ ఏ మహతురో బోమ సత్పురుషాయ తే పిన్నుతున్ తమై అద మే దేశనావట దాయకత్వేకిన కటేతు కరాన్ని మహానిదాన సూత్రే అసురు కరగిన దేశనావక్ కరండి కేలా తీనో మహానిదాన సూత్రేట సామాన్య హోరాతున కతరకెనో విస్తర కరండి నమూత్ మహానిదాన సూత్రే పదనమ తమై పుద్గలయాగే అవబోధే పుద్గలయాగే సంసార గమన హకులు వల దక్కుని ఏ ఏ హేతు ఎదినకొట ఏ ఏ ఫలధర్మ ఉపదిన ఆకారే పిలివంది తామ గెంబురు విగ్రహయగేదెను එතකොට ඇත්තට මහා නිදාන සූත්‍රය හොඳට ගැඹුරින් බැලුවාම භෞතිකවාදී අදහස් තිබ්බා මේවා අයින් වෙලා යනවා. ගොඩාක් භෞතිකවාදී අදහස් වල ඉන්නේ මොළයේ ප්‍රාමාණික සාධකයේ විදියට අරගෙන. ඒතර මොළයේ රසායනික සංයුතීන් මත තමයි සාමාන්‍ය බටහිර ලෝකයේ විශ්වාසය තියන්නේ. ඒතර මේ රසායනික සංයුතීන් මත විශ්වාසය තියන්නේ නැතුව සිත කියලා වෙනම ධර්මයක් තියෙන බවට කෙනෙක් තුල විශ්වාසය ඇති වෙන්නේ මහා නිදාන සූත්‍රය වගේ දේශනා හරියට බලපානවා. එතකොට විශේෂයෙන්ම මේ නාම රූප ප්‍රවාහයක පවතින අන්තර් සම්බන්ධය තුල ගොඩනැගෙන ජීවිතය පිළිබඳ ඉතා ගැඹුරින් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒකේ විදර්ශනා පටිපාටියකුත් ප්‍රකට වෙනවා. එතකොට මේ ජීවිතය හැම වෙලාවකම ගැඹුරින් ප්‍රශ්න කරගන්න බැරි වුණාට පස්සේ තමයි ගොඩාක් වෙලාවට අර භෞතිකවාදී අදහස් මත හිර වෙන්නේ. ලෝකේ භෞතිකවාදීන් විඥානවාදීන් අතර ගැටුමක් පවතිනවා. ඒතර භෞතිකවාදීන් හැම වෙලාවකම කියන්නේ භෞතිකත්වය ප්‍රාමාණික සාධකයේ විදියට. විඥානවාදීන් හැම වෙලාවකම කියන්නේ භෞතිකත්වයට අභෞතිකයකින් බලපෑම් කරනවා කියලා. බටහිර ලෝකයේ ඉස්සරහ අපට උත්තර දී ගන්න බැරි ප්‍රශ්නේ තමයි භෞතිකත්වයට අභෞතිකයකින් කෙසේ භෞතිකත්වයක් අභෞතිකයකින් කොහොමද චලනය කරන්නේ කියලා. ඔක තමයි අපි මුණ දෙන ප්‍රශ්නේ. සිත කියලා අභෞතිකයක් තියෙනවා, කය භෞතිකයි. අපි කියනවා අභෞතික සිතකින් භෞතිකයට බලපෑම් කරනවා කියලා. ඉතින් ඔක හරියට ලියා ගන්න බැරි ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් සමහර චිත්තාවේග දිහා බැලුවට පස්සේ තේරෙනවා මොළේ වගේ රසායනික ක්‍රියාවලියකට ඒවා බාර දෙන්න බෑ කියලා තේරෙනවා. දැන් දුක වගේ ඉතා බරපතල චිත්තාවේගයක් ගත්තාම අපි මුණ දෙනවා ලොකු ප්‍රශ්නයක්, කොහොමද දුක මොළේ රසායනික සංයුතියකට බාර දෙන්නේ? මොකද රසායනික, එහෙනම් රසායනික සංයුතියින් ඇතුලේ දුක නිර්මාණය කරන්න පුළුවන් වෙන්න ඕන. රසායනික සංයුතියින් ඇතුලේ දුක නිර්මාණය කරන්න පුළුවන් වෙනවා. දැන් අපව කාලේ මොළේ ගැන අපේ දේශනා කීපයක් ගියානේ. ඒ දේශනාවල අපි බරපතල විදිහට අවධාරණය කළේ සම්පූර්ණයෙන්ම රසායනික, ඒ කියන්නේ මොළේ රසායනික ක්‍රියාවලියට බාර දුන්නොත් ලෝකේ නීති පද්ධතිය පවා බිඳ වැටෙන්න ඕන. මේ වෙනකොට තියෙන නීති බිඳ වැටෙන්න ඕන. හේතුව දැන් කෙනෙක්ගේ මිනී මැරුමකට අදාළ රසායනික සංයුතිය දියුණු තාක්ෂණික මේවලම් වලට හඳුනා ගන්න පුළුවන් මට්ටමේ තාක්ෂණයක් දැන් තියෙනවා. අද හවස කෙනෙක් මිනිහක් මරනවා නම් එයාගේ මොළේ රසායනික හැසිරීම දිහා බලලා කියන්න පුළුවන් වෙන්න ඕන. අනුමාන වශයෙන් හරි ස්ථීර වශයෙන් නොවුනත් අනුමාන වශයෙන් හරි කියන්න පුළුවන් වෙන්න ඕන අද රාත්‍රියේ මෙයා මිනිහක් මරන්න පුළුවන් කියලා. එතකොට මේ නීති පද්ධතිය බිඳ වැටෙන්නේ. එතකොට මිනිහක් මරපු කෙනාගේ වගකීම විරහිත වෙනවා. හේතුව එයාගේ මොළේ ඇතිවෙච්ච රසායනික සංයුතියක ඇතිවෙච්ච වෙනස්කමක් නිසානේ මේක වෙලා තියෙන්නේ වගේ තැනකින් සම්පූර්ණයෙන් මොළේට වගකීම දුන්නොත් භෞතිකවාදීන් මුණ දෙන ප්‍රශ්නෙමයි. අපි ඒකට දේශනා දෙකක් කළා. මොලේ ගැන විතරක් දේශනා තුනක් කරලා තියෙනවා. මම දැක්ක එක විවිධ YouTube නාලිකාවල දාලා තියෙනවා මොලේ ගැන දේශනාව. මොලේටම ඔක්කොම වගකීම දුන්නොත් කොහොමද නීති බිඳ වැටෙන්නේ? ලොකු ප්‍රශ්න තියෙනවා අපිට. එහෙම කියලා අපිට මේ සිතට බාර දුන්නාමත් තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ලොකුම ප්‍රශ්නේ තමයි අභෞතිකය කොහොමද චලනය කර භෞතිකය කොහොමද චලනය කරන්නේ අභෞතිකය. ඕක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. භෞතිකත්වයට තවත් භෞතික දෙයකින් බලපෑමක් කරන්න පුළුවන් කියන එක සාධාරණයි. ඒක ලෝකෙ පිළිගන්න බෑ. භෞතිකයට අභෞතිකයක් කොහොමද බලපෑම් කරන්නේ කියන ප්‍රශ්නේ විසඳගන්න අපිට හරි අමාරුයි. ඒ කොහොම වුණත් අපිට තේරෙනවා එක දෙයක්. මොකද්ද තේරෙන්නේ? මේක දුකක්. ඒතර මේ දුක අවබෝධ කරන කෙනා සම්මුති සත්‍යද පරමාර්ථ සත්‍යද දකින්න ඕන. ඒකෙන් ආර්ය සත්‍යයක් දකින්න ඕන. ඒ කියන්නේ සම්මත සත්‍ය විතරක් දැකලා හරියන්නේ නැහැ. ආර්ය සත්‍ය දකින්න ඕන. දැන් මේ දවස්වලම අපි මේ අන්තිම දේශනා මාලාව යන්නේ සම්මතයයි පරමාර්ථයයි ආර්ය සත්‍යයයි දකින්නේ කොහොමද කියලා. ඒතර මේ සම්මතය පදනම් කරගෙන තමයි අපි සාමාන්‍ය විවහාරයක අනුදෙනු කරන්නේ. අපි සම්මත කරගත්ත ඒවත් එක අපි ගනුදෙනු කරනවා. එතකොට ඒ සම්මුතින් බොරුම් නෙමෙයි. ඒ සම්මුතින් වල යම්කිසි ඇත්තක් තියෙනවා. අපි සම්මත කරගත්ත දැන් කාල පඤ්ඤාත්තියක් තියෙනවා. අපි කාලයේ සම්මත කරගෙන ඉන්නවා. ඉතින් ඒ කාලයේ සම්මතයි. අපි හැමෝගේම ඔරලෝසු වල එකම වෙලාවක් තියෙන්නේ. දැන් මේ වෙලාවෙ නම් සමන් නම් මෙහමාරයි නම් නමෙහමාර තමයි හැමෝගේම ඔරලෝසු වල තියෙන්නේ. එම කාටවත් කියන්න බෑ මේ නෑනේ මේ සම්මුතිය බොරුවක් කියලා කියන්න බෑ. මොකද හේතුව හැමෝගේම ඔරලෝසු දිහා බැලුවාම එහෙම වෙලාවත්. හැබැයි අපි පනෝගත් එක කාලපඤ්ඤත්තියක් තියෙනවා. හැබැයි කාලපඤ්ඤත්තිය හැම වෙලාවකම පැනවෙන්නේ එක්තරා විදිහක. ඒකට අපි කියනවා වචනයක් කාලය පනවා ගැනීම සහ කාලයේ අවකාශය ගැනත් අපේ දේශනා කීපයක් තියෙනවා. ඒ වහතරම හරි වටිනා දේශනා. එතකොට කාලය කියන එක සාපේක්ෂතාවයට අදාළ දෙයක්. සාපේක්ෂයි. මේ කාලේ අපිට සාපේක්ෂ වුණාට මේ කාලේ එංගලන්තයට සාපේක්ෂ නැහැ. මේ කාලේ සාපේක්ෂතාවයේ සමග බැඳී තියෙනවා. එතකොට මේ දැන් එතකොට මේ සම්පූර්ණ මේ සාපේක්ෂතාවාදීව තමයි කාලය සම්බන්ධ නිර්වචනයට අපිට යන්න පණවගත් එක. ඒ කියන්නේ සාපේක්ෂ වෙන්නේ එක්තරා සන්දර්භයකට විතරයි අදාළ. එතකොට සම්මුති සත්‍යයේ ස්වභාවය තමයි සන්දර්භගත සත්‍යය. සන්දර්භය තුල ඇත්ත. සම්මත සත්‍යයේ ස්වභාවය තමයි ඒක සන්දර්භය තුලට හරි. හැබැයි මේ සන්දර්භයෙන් පිටට ගියාම ඒක අදාළ නැහැ. දැන් නීතිය පඤ්ඤත්ති තියෙනවා. නීතිය පනෝගන අපි. ඒවා මෙහෙට සමහර නීති මෙහි හරි ගියාට සමහර රටවල් වලට ඒවා නීති අදාළ වෙන්නේ නැහැ. එතකොට ඒක සන්දර්භගත ඇත්තක්. බොරුම නෙමෙයි. ඒක කළාට පස්සේ යාට හිරේ යන්න වෙනවා. හැබැයි එහෙම හිරේ ගියාට මේ ඒක වෙනත් රටකදී ඒක කළාම හිරේ යන්නේ නැහැ. ඒක එහෙනම් සන්දර්භගත ඇත්ත. පරමාර්ථ ඇත්තක් නම් ඒක පොදු ප්‍රවාහයක්. පරමාර්ථ ඇත්ත හැමෝටම සාධාරණ. නමුත් සම්මුතිය හැමෝටම සාධාරණ නැහැ. සම්මුතිය සන්දර්භගත ඇත්තක්. සම්මත සත්‍ය කියන්නේ ඒකයි. සන්දර්භගත සත්‍යය. ඒතර පරමාර්ථය කියලා කියන්නේ ඒක සන්දර්භගත ඇත්තක් නෙමෙයි. ඒක පරම ඇත්ත. හැමෝටම අදාළයි. ඒ පරමාර්ථ සත්‍ය කියන එක අපි දකින්නේ කොහොමද? ඒ පරමාර්ථ සත්‍ය අපි දකින්නේ මේ ලෝකේ පරම ඇත්තක් තියෙන මොකද්ද? සියල්ල හටගෙන සියල්ල බිඳී යනවා. සියල්ල සමුදේ වී සියල්ල නිරුද්ධ වී යනවා. නොපවතින කාලයක් ගණනය කරගන්න බෑ. හටගත්ත තැනම බිඳිලා යනවා. ඒතර මොනවද හටගෙන බිඳින්නේ? නාම රූප පරම්පරාවක් කියනවා. ඒතර රූපය හටගෙන සතර මහා ධාතුන්ගේ බාහිර සතර මහා ධාතුන්ගේ පහර කෑමෙන් බිඳෙනවා මේ සවිඥානික රූපය. සිත බාහිර ධර්මයන්ගේ පහර කන්න නැතුවම බිඳිලා යනවා. මොකද බාහිර ධර්මයන්ගේ පහර කන්න සිතට වෙලාවක් නැහැ. එච්චර වේගයෙන් බිඳෙනවා. තෙච්චර වේගයෙන් බිඳෙන සිතේ ප්‍රවාහයකට තමයි ඔය අපි අහුවෙලා ඉන්නේ. ලබන මාසේ ඊළඟ මාසේ ඊළඟ අවුරුද්දේ සැලසුම් කළාට සිත එච්චර වේගයෙන් බිඳෙනවා. ඒ කියන්නේ මේ ගත සහ සිත දෙකම බිඳෙනවා. ගතට වඩා වේගෙන් සිත බිඳිලා යනවා. ඒ කියන්නේ ගතත් බිඳෙනවා. හැබැයි ගත බාහිර ප්‍රත්‍යයන්ගෙන් පහර කෑම බන්ත බිඳෙනකොට ඒ කියන්නේ බාහිර ප්‍රත්‍යයන්ගෙන් පහර කණ්ඩ හරි හිතට කායට වෙලාවක් තියෙනවා. නමුත් සිතට බාහිර ප්‍රත්‍යයන්ගෙන් පහර කණ්ඩ වෙලාවක් නැහැ. සිත එච්චරට වේගයෙන් බිඳිලා යනවා. ඒතර එච්චරට වේගයෙන් බිඳෙන සිතක බිඳීමේ ප්‍රවණතාවේ වැඩිකමට එකම ප්‍රවාහයක් විදියට පිළි අරගෙන ඉන්නවා. බිඳෙනකම වැඩිකමට තමයි අවිච්චින්නෝ පවතිනෝ වගේ අපට දැනෙන්නේ. බිඳෙනක වැඩි වුණාමත් එහෙම වෙනවනේ. වේගය වැඩි වුණාට පස්සේ එකම ප්‍රවාහයක් විදියට දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඇඟ බිඳෙනවා කියලා පිළිගත්තත් මිනිසු හිත බිඳින බව පිළිගන්නේ නැහැ. ඇයි එච්චර වේගයෙන් බිඳෙනවා? බිඳිනකම වැඩිකමටම බිඳින්නේ නැහැ වගේම දැනෙනවා. එච්චර වේගයෙන් බිඳිලා යනවා. එතකොට ගත බිඳින ප්‍රවාහයේ උද්වේගකාරී බවට වඩා වැඩියෙන් සිතේ බිඳීමක් තියෙනවා. එතකොට පරමාර්ථ සත්‍ය තමයි මේ ගත සහ සිත දෙකම බිඳී යන බවට. ඒක ලෝකේ ඇත්තම දෙයක්, හැමෝ තුළම සිද්ධ වෙන්නේ ඒක. ඒ බිඳින බව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් දකින්න පටන් ගන්නවා. අන්න එතකොට යා පරමාර්ථ සත්‍යයට එකතු වෙනවා. ඊට පස්සේ ආර්ය සත්‍ය කියලා කියන්නේ බිඳීම පදනම් කරගෙන දුක්ඛාර්ය සත්‍යෙන් විභාග කර ගන්නවා. බිඳීම ප්‍රාමාණික සාක්ෂිය විදිහට ඉස්සරහට අරගෙන, ඉතින් බිඳෙනවා නම් මට ඕන විදිහට බිඳින්නේ නැත්නම් ඒක අනාත්ම වශයෙන් බලන්න පටන් ගන්නවා. අන්න එතනදී තමයි බුද්ධ ශාසනයේ ප්‍රතිපත්තිය වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මේ ගත සහ දැන් ඕකෙන් තමයි පින්වත්නි මේ දුක් ආර්ය සත්‍යයට එකතු වෙන්නේ. එතකොට සම්මත සත්‍යය තමයි සන්දර්භගත ඇත්තක්, ඒක බොරු නෙමෙයි. අපි පනවගෙන අපි සන්දර්භය තුළ ඇත්තකට එකතු වෙලා ඉන්නවා. ඒකේ හරියට දුක ගලනවා. ඒක බොහොම පොඩි ඇත්තක්. ඒ පුංචි ඇත්තට තමයි සාමාන්‍ය මිනිස්සු එකතු වෙන්නේ. ඒක ඇතුලේ තමයි අපි ඉගෙන ගන්නවා, උගන්නනවා, දරුමල්ලෝ, ඉඩකඩම් දීපල, ගෙවල් දොරවල්, මිල මුදල් ඔක්කොම පඤ්ඤාති අපි පනවගෙන ඉන්නේ. ඒ පණව ගත්ත එක ඇතුලේ අපි නඩත්තු කරන්න සෑහෙන මහන්සි වෙනවා. නමුත් ඒ නඩත්තු කරන්න මිනිසුන් කිසි කෙනෙකුට එහෙම ආස්වාදයක් උපදින්නේ නැහැ. හැමෝටම දුක උපදින. අදට බලන්නකෝ අපේ ජීවිත දිහා ඔයාලා හැරිලා බලන්න. රැස් කරගත්ත දේවල්, අත්පත් කරගත්ත දේවල් ගොඩාක් තියෙනවා. නමුත් දුක තමයි වැඩියෙන් තියෙන්නේ. එහෙම දුකේ අඩුවක් කියලා එකක් නැහැ. එන්න එන්න දුක වැඩි වෙනවා. පුංචි කාලේ අපි විඳපු දුකට වඩා දැන් දුක විඳින ප්‍රමාණය වැඩි. එහෙනම් මේ සම්මත සත්‍යයට එකතු වෙච්ච කෙනා තුළ දුක කිසිම ආයුරකින් නිරුද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ සම්මත සත්‍ය ඇතුලේ ගොඩනගාගත් ගනුදෙනු තුළ අපි හැම වෙලාවකම කල්පනා කරනවා දුක අඩු වේවි කියලා. ඒක නේද අපි මේ වැඩ කරන්නේ දුක අඩු කරගන්න කියලා හිතාගෙන. නමුත් අඩු වෙලා නැහැ. එහෙනම් මේ තව එකක් පේනවා. මොකද්ද? සම්මත සත්‍ය සන්දර්භගත ඇත්තක්. සම්මත සත්‍ය සන්දර්භගත ඇත්තක්. ඒ සන්දර්භගත ඇත්ත ඇතුලේ අපි අපේක්ෂිත ලෝකේ දුක අඩු කරගන්න දරන හැම උත්සාහයක් තුළම ඒ උත්සාහය ව්‍යාර්ථ වෙනවා. එන්න එන්න දුක වැඩි වෙනවා, වැඩි වෙනවා, කෙලවරක් වෙන්නේ නැහැ. එහෙනම් මේ සම්මත සත්‍ය කිසිම ආයුරකින් ඒකට එකතු වෙලා ඉන්න ඕන එකක් නෙමෙයි. ඉතින් ඒක එදිනෙදා ගෘහස්ත ජීවිතේ ගනුදෙනුවට විතරක් සන්දර්භගත සත්‍ය පාවිච්චි. අර ඒක නිසා බුදුරජාණන් වහන්සේ උගන්වනවා ධර්මයේ හැම වෙලාවකම පරමාර්ථ සත්‍යයට එකතු වෙන්න කියලා. හැම වෙලාවකම අපි උත්සාහ කරනවා අර පරමාර්ථ සත්‍යයේ. පරමාර්ථ සත්‍යයට එකතු වුණාමම කෙනෙක් සෝවාන් වෙන්නේ නැහැ. පරමාර්ථ සත්‍යයෙන් අපි බලන්නේ මේ බිඳෙන ප්‍රවාහය අඳුන ගන්න. බිඳෙන ප්‍රවාහය අඳුන ගන්නවා. ගත බිඳෙනවා කොහොමද? ඒක ඉතින් ලොකුවට කියන්න දෙයක් නැහැ. අපේ දේශනා මේ මහත්තුරු නොන්ලහන අය. එතකොට ගත බිඳෙන හේතු අපි කියනවා සිතට අනුව බිඳෙනවා, ආහාරයට අනුව බිඳෙනවා, ඍතුවට අනුව බිඳෙනවා. ඔහොම බිඳෙන හේතු ගොඩාක් අපි කියලා තියෙනවා දේශනා සාමාන්‍ය. රූපේ ගැන විතරක් දේශනා සාමාන්‍ය 500ක් 600ක් ඇතිව ඇහුවාම තේරෙනවා. එතකොට සම්මුතිය සන්දර්භගත ඇත්තක් බොරු නෙමෙයි. සන්දර්භ සම්මතය ඇතුලේ අපි විවහාර කරගෙන තිනවා, අපි ගනුදෙනු කරගෙන, අපි සම්මත කරගෙන. ඒක ලෝක ධර්මයට අදාළ නැහැ. හැම වෙලාවකම සම්මුතිය හා ලෝක ධර්මතා අතර ගැටුමක් පවතිනවා. සම්මුත සත්‍යයයි ස්වභාව ධර්මයේ රිද්මය අතර ගැටුමක් පවතිනවා. ඇයි ස්වභාව ධර්මයේ රිද්මය අතර සම්මුතියේ ගැටුමක් පවතින්නේ? අපිට ස්වභාව ධර්මයේ රිද්මයට එකතු වෙන්න බෑ. අපි සම්මත කරගත්ත ලෝකේ වටිනාකම් පේනවා. ස්වභාවික නැහැ. ඒ කියන්නේ සම්මතයට එකතු වෙච්ච මිනිස්සු තුල ස්වභාවික රිද්මයක් නැහැ. තියෙන්නේ තණ්හාව පදනම් කරගත්ත අභ්‍යන්තරික උද්වේගය. මේ යාට යා සම්මත කරගත්ත ලෝකේ නඩත්තු කරන්න යා තුල අධික තෘෂ්ණාවක් මෝරඩෝ. එයා සම්මත කරගත්තනේ ඔයා මගේ දරුවා, මම තමයි ඔයාගේ අම්මා, මම තමයි ඔයාගේ තාත්තා කියලා සම්මත කරගත්තට පස්සේ නඩත්තුව විතරයි ජීවිතේ තියෙන්නේ. ඊට පස්සේ යා ස්වභාවික නැහැ. ඒ කියන්නේ හැම වෙලාවකම ලෝකේ දිහා ඉබඳු සිතුවිලි ගලන්නේ අර සම්මත කරගත්ත අරමුණු දිහා බලනකොට වටිනාකම හිතේ වැඩියෙන් පේනවා. ඉතින් වටිනාකම වැඩියෙන් පේනකොට ඒ වටිනාකමට හරියන විදිහට ලෝකේ පරිස්සම් කරගන්න දරන උත්සාහයක් සම්මුතියේ තියෙනවා. දැන් මේ රූපය බිඳෙන විදිය හැබැයි ඒක බලන් තමයි අර ආර්ය සත්‍යයෙන් ප්‍රතිපත්තියට එකතු වෙන්නේ. ඒ පරමාර්ථය එහෙම හිතුණාට ඒක ඒ දැන් පරමාර්ථය අපි දැනගන්නවා මේ ගත සහ සිත ඉතා වේගයෙන් බිඳෙන බව. වේගයෙන්ම බිඳෙන්නේ සිත, ගත එච්චර වේගයෙන් බිඳෙන්නේ නැහැ. ගතට තියෙනවා බාහිර ප්‍රත්‍යයන්ගේ පහර කෑමක් තියෙනවා. එතකොට මේ පහර කෑම ඇතුලේ ගතේ ස්වභාවය මොකද්ද? බිඳෙනවා, බිඳෙනකම තුල නැවත හට ගන්නවා. ඒක තමයි ඇඟේ ස්වභාවය. රූපේ පරම්පරා දිරීම දෙන පරම්පරා දිරීමක් නෙතින හොඳට බලන්නකෝ. අපි රූපේ ගැන පව කාල කරපු දේශන හැම එකම අපි කිව්වා. මොකද්ද කිව්වේ? මේ රූපය හරියට අර පරම්පරා දිනුම. දැන් අපේ පරම්පරා පරණ පරම්පරා වලට වඩා දුර්වල. ඒ ඕගොල්ලන්ට කලින් පරම්පරා ඊට වඩා හයයි, හොඳ ශක්තිමත්. ඒ කියන්නේ මේ පාරම්පරික දිරීමක් පවතින. ඒ වගේ මේ රූපේ හට ගත්ත දවසේ ඉඳලා පරම්පරා දිරීමක් පවතින. මේ අපේ රූපේ ගැන මේ කියන්නේ. ඒක තේරුම් ගන්න පරමාර්ථ සත්‍යයේදී. ඊට පස්සේ මේ සිතත් වේගයෙන් බිඳිල යනවා. හැබැයි බාහිර ප්‍රත්‍යයෙන් පහර නොකාම සිත බිඳිල යනවා. බාහිර ප්‍රත්‍යයෙන් පහර කණ්ඩ වෙලාවක් නැහැ. එච්චර වේගෙන් හට ගන්නවා, බිඳිල යනවා. ඒක තමයි පරමාර්ථ සත්‍යය. එතකොට මේ පරමාර්ථ සත්‍යයේදී අපි කරන්නේ බෙදලා බලන එක. නාම රූප විදියට නෙමෙයි, ස්කන්ධ වශයෙන් බෙදන්න පුළුවන්, ආයතන ඔයක එක විදියට බෙදා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් එහාට තමයි දැන් ඔන්න පරමාර්ථ සත්‍යයෙන් දැක්කම ඇත්තද, ඉපදිලා බිඳිල යනවාද, හා හොඳයි කියලා නැවතුණා කියලා කෙනෙක් දුක අවබෝධ කරන්නේ නැහැ, සෝවාන් වෙන්නේ නැහැ, ජීවිත අවබෝධයටපත් වෙන්නේ. අන්න ඒ නිසා යාට උවමනයි ආර්ය සත්‍යයට එකතු වෙන එක. දැන් සම්මුතියයි පරමාර්ථයයි ආර්ය සත්‍යයට එකතු වෙන එක. එතකොට ආර්ය සත්‍යයට යා එකතු වෙනකොට ආර්ය සත්‍යෙන් යා දකිනවා, දැන් මේ ගතත් හටගෙන බිඳිල යනවා නම් ඒකට හේතු ගොඩක් තියෙනවා. සිතත් හටගෙන බිඳිල යනවා නම් හටගෙන බිඳිල යනකම ඇතුලේ ආයේ හටගෙන බිඳිල ගියපුවා ආයේ ඒ විදිහට හටගන්නෙත් නැත්තම්. දැන් හටගෙන හටගෙන බිඳිල යන ඒවා ආයේ කවදාකවත් පින්නවත් නී මේ මට්ටමින් හටගන්නේ නැහැ. මේ මට්ටමින් ආයේ කවදාකවත් ඒවා ආයේ හටගන්නේ නැහැ. ඒවා සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා තමයි අලුතෙන් හටගන්නේ. ඒක අපිට පේන්නේ නැහෙනි. අන්න ඒක දර්ශනීය වීම පිණිස තමයි ආර්ය සත්‍යයට එකතු වෙන්නේ. ආර්ය සත්‍යයෙන් බලන්නේ මේ ගතසහසිත දෙකම හටගෙන හටගෙන බිඳිල යනවනම් මේ ගතසහසිත දෙක දැනෙන මට්ටම තමයි ජීවිතේ. දැනෙන්නේ නැත්නම් ජීවිතයක් නැහැ. හොඳට බලන්නකෝ, මේ ගතයි සිතයි දෙක දැනෙනවනම් එයාට ජීවිතය කියලා එකක් තියෙනවා. ඒ නැත්නම් ජීවිතය කියලා ගන්න. ඒක නිදාගත්ත මිනිහෙකුට ජීවිතේ වැටහෙන්නේ නැත්තේ. ගතක් තියෙනවා, සිතක් තියෙනවා, දැනෙන මට්ටම නැහැ. මේ දෙක දැනෙන මට්ටමට ක්‍රියාත්මක වෙන්න ඕන. නිදාගෙන ඉඳි මිනිස්සු අඬන්නේ, සෝසුසුම් හෙලන්නේ නැහැ. ඒ බය තැති ගැන්ම කියලා එකක් ඉන්නේ නැහැ. කනස්සල්ල කියලා එකක් ඉන්නේ නැහැ. මොකුත් දෙන්නේ නැහැ. මේ ගත සහ සිත දෙක දැනෙන මට්ටමට තමයි අපි ජීවිතය කියලා කියන්නේ. එතන මේ ගත සහ සිත දෙක දැනෙන මට්ටමට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ජීවිතය කියලා එකක් නැහැ. ජීවිතය කියලා කියන්නේ මේ මොහොතට අදාළ එකක් විතරයි. අපි හිතාගෙන ඉන්නවා මේ ජීවිතය කියන්නේ අතීතයේ තිබුණ එකක්, අනාගතයටත් තියෙන්න ඕන එකක් කියලා. ඒ ඊට පස්සේ අපි ජීවිතේ පාලනය කරන්න යනවා. ජීවිතේ පාලනය කරන්න බෑ. මේ ජීවිතේ හැම මොහොතක්ම පෙර හේතුන්ගෙන් හැදිච්ච එකක්. මේකට අදාළ කර්මය කියලා අద్భుත ශක්තියක් ජීවිතය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒක අපිට පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකයි අපි දන්නේ නැතුව ලෙඩ වෙන්නේ. ඒකයි අපි හිතන්නේ නැතුව මහා විශාල අභියෝගයකටපත් වෙන්නේ ජීවිතේ. එතකොට ඒ නිසා තමයි අබුද්ධ ශාසනය කියන්නේ මේ ජීවිතේ රසවත් නැහැ, ඕනම වෙලාවක අමාරු වැටෙන්න පුළුවන්. අපි කොච්චර වෙනස්කම් බලාපොරොත්තු වෙනවද? අපි කොච්චර සාධනීය හොඳ බලාපොරොත්තු වෙනවද? නමුත් මොකක්ද අපිට වෙච්ච හොඳේ? ඒ හොඳක් වෙන්නේ නැත්තේ ඇයි? ඒ හොඳක් වෙන්නේ නැත්තේ අපේ ජීවිතේ අද්භූත ශක්තියක් හැසිරෙනවා. ඒ තමයි කර්මය කියලා කියන්නේ. එතකොට මේ ශක්තිය අපිට පාලනය කරන්න පුළුවන් ශක්තියක් නෙමෙයි. ඒ ශක්තිය පරේෂණාගාරයක ලඝු කරලා ඒක විස්තර කරගන්න බෑ. ඒ ශක්තිය කර්මයේ හැසිරෙන විදිය තේරෙන්නේ. ඒකනේ කර්ම විපාක දෙන විදිය හතරාකාරයි, කර්ම උපතට බලපාන විදිය හතරාකාරයි. එක එක විදියට විස්තර කරන්නේ. ඒක හැසිරෙන විදිය තේරෙන්නේ නැහැ. ඉතින් අපි මේ හොඳට ඉන්නවා. එක පාරම කඩාගෙන වැටෙනවා. ඒ හරි පුදුමයි ජීවිතේ. එතන මේක ඇතුලේ අද්භූත ශක්තියක් හැසිරෙනවා. ඒක කොහොම අපිට බලපෑම් කරයිද කියලා මේ මොහොතේ අපි දන්නේ නැහැ. හැබැයි මේ මොහොතේ ලැබිච්ච ජීවිතය ඇතුලේ සෝමනස්සයක් හෝ දෝමනස්සයක් අපේ හිතේ තියෙනවනම් ඒක පරණ කර්මෙන් උපද්දවුව එකක්. ඒ නිසා ඒකට බරපතල කනස්සල්ලකට පත් වෙන එක කිසිම තේරුමක් නැහැ. ඇයි බරපතල කනස්සල්ලකට පත් වෙන එක තේරුමක් නැත්තේ? මේ ලැබුණු ජීවිතය කියලා කියන්නේ පින්වත්නි, එහෙම කනස්සල්ලට පත් වෙන්න ඕන එකක් නෙමෙයි. ඒ කනස්සල්ලට පත් වෙන්න ඕනේ නැත්තේ ඇයි? කනස්සල්ලට පත් වෙන්න ඕනේ නැත්තේ මේ ලැබුණු ජීවිතය කියලා කියන්නේ අපිට ඉදිරිපත් වෙලා තියෙන අයහපත් සංස්කාර කනස්සල්ලට හේතු වෙනවා නම්, දෝමනස්ස සහගතව සිත මේ මොහොතේ ඇසිරෙනවා නම්, මේ මොහොතේ කිසි සහනයක් නැත්තම් මිනිහෙකුට ජීවිතේ එයා එතුළ ඉදිරිපත් වෙලා තියෙන අමිහිරි කටුක අමනාප සංස්කාර. ඒවා අනිත්‍ය වෙලා යනවා, අස්ථිරෝම. ඒවා අනිත්‍ය වෙලා යනවා. ඒ නිසා යා හැම වෙලාවකම සිතේ අදිෂ්ඨානයක් තියාගන්න ඕනේ. දැන් කොයි වෙලාවෙත් නිකන් තමන්ගේ බලාපොරොත්තු නැත්තම් කඩා වැටි ඉන්නන් ජීවිතේ තියෙන්නේ. එතකොට යා යා දකින්න ඕන මේ ලෝකේ බාහිර ලෝකේ නෙමෙයි. දැන් අර සම්මත සත්‍යයට අහුවෙච්ච කෙනා හැම වෙලාවකම දකිනවා මේ සම්මත සත්‍යයට අහුවෙච්ච කෙනා හැම වෙලාවකම දකිනවා මේ මොහොතේ මේ කටුක ජීවිතය බාහිර ලෝකේ විසින් තමන්ට අරන් ආපු එකක් කියලා. එතකොට මේ අර සාමාන්‍ය සම්මත සත්‍යයට අහුවෙච්ච කෙනාගේ ස්වභාවයක් ඒක. තමන්ට අත්දකින කඩුක ජීවිතයක් තියෙනවා නම් ඒක බාහිර අරමුණට අදාළ කරලා තමයි ගන්නෙ. අන්න එතකොට තමයි දුක හැදෙන්නේ. බලන්න දුක හැදෙන විදිහ හරි සරලයි. තමා තුළ ඇති වෙන දොම්නසක් වේද ඒ දොම්නස බාහිර රූපයට, ශබ්දයට, ගඳ සුවඳට, රස පහසට ගැට ගහනවා අපි. ඒ ගැට ගහලා බලපු ගවම්ම ඒකට තමයි තණ්හා කියන්නේ. ඔයාලා තණ්හා බුද්ධ ශාසනය කියනෝනේ තණ්හාව නිරුද්ධ කරන්න ඕනේ කියලා. මොකද්ද තණ්හාව කියන්නේ? දැන් අපි එළිය විවහාර කරන තණ්හාව නෙමෙයි තණ්හාව කියන්නේ. අපි එළිය විවහාර කරන එකක් තියෙනෝනේ තණ්හාව කියලා. ඒකට නෙමෙයි තණ්හාව කියන්නේ බුද්ධ ශාසනය. අපි කියන්නේ ඔය හම්බෙනකොට ආයානම් මා තණ්හාව වැඩි වගේ නේද කියලා. එයා ඒක නෙමෙයි බුද්ධ ශාසනය තණ්හාව කියන්නේ. ඒක තණ්හාවේ ප්‍රාථමික අවකාශයක්. තණ්හාව කියලා කියන්නේ සෝමනස්ස සහගත, දෝමනස්ස සහගත චිත්තාභ්‍යන්තරයක් ගොඩ නැගෙනකොට ඒ බඳු චිත්තාභ්‍යන්තරයක් ගොඩ නගපු බාහිර අරමුණු තියෙනවා කියලා බලන බැල්මටයි තණ්හාව කියන්නේ. මාතුල දොම්නස හැදුවේ එළි රූපය අහවලා අහවල් දී කියලා අර කෙනෙක් දෙයක් පුද්ගලයෙක් බාහිර ලෝකේ දකින ඒ දකින දැක්ම තමයි තණ්හාව කියන්නේ. ඒත් බලන්න ඒ දකිනකමට තණ්හාව කියන්නේ. නැතුව අපි එළියේ සම්මත කරලා විවහාර කරන එකනේ. ඒ නිසා තමයි මහනිදාන සූත්‍රය කියන්නේ තණ්හාපච්චය පරියසණං කියලා. හැම වෙලාවකම තමා තුල දැන් මේ මහනිදාන සූත්‍රයත් මේකේ ගාවලා තියෙන නිසා මම කියන්නේ. මහනිදාන සූත්‍රය ඉතා පැහැදිලිව කියනවා තමා තුල දෝමනස්සයක් හෝ සෝමනස්සයක් ඇති වෙනකොට ඒ දෝමනස්ස සහගත සෝමනස්ස සහගතව ඇති වෙන මානසික ප්‍රවාහය. ඒක මානසික ගතියක් නේ. ඒක ලෝකෙට අදාළ එකක් නෙමෙයිනේ. ඔබ සෝමනස්සෙන් ඉන්නකොට තව කෙනෙක් දෝමනස්සෙන් ඉන්නවා. එතකොට එහෙමනම් ඒ සෝමනස්සය හෝ දෝමනස්සය ඒ කියන්නේ දුක සැප කියන ඒවා ඔයාලට තේරෙනම විදියට කිව්වොත් ඒක ඔයාලගේ සිතට අදාළ වෙනකොට මේ සිතේ අදාළ තත්වය බාහිර ලෝකයට අදාළයි කියලා බලන බැල්ම තමයි තණ්හාව. ඒ බලන බැල්ම නිසා මහනිදාන සූත්‍රය කියනවා තණ්හා පච්චය පරියසණං කියලා. තණ්හාව තෝරද්දි කියනවා එතකොට ඒ මගේ දෝමනස්සේ ඉපැද්දුවේ බාහිර රූපේ තමයි කියලා බලන එක නිසා යාට ඒ බාහිර ලෝකේ හොයන්න හිතෙනවා. ඒ හොයනකොට ඒ හොයනේම යාට මුණ ගැහෙනවා. එයා හොයනේම මුණ ගැහෙනවා. එයාගේ සිතට අදාළව ලෝකේ හම්බ වෙනවා. හම්බ වෙනකොට ඒ මම අර තණ්හාවට අදාළ දෙයමද ලැබුණේ කියලා විනිශ්චය කරනවා. ඒ විනිශ්චය කරනකොට තමයි උපාදානිය ඇති වෙන්නේ. තණ්හාපච්චය උපාදානං කියන්නේ ඒකට. ඒතර තණ්හාපච්චය උපාදානං කියලා කෙටියෙන් කිව්වට ඒක ඇතුලේ තව ගොඩක් තියෙනවා කතා. එතකොට තණ්හාව කියන්නේ තමන් තුළ දොම්නස එනකොට මේ මා තුළ දොම්නස ඉපැද්දුවේ බාහිර ලෝකේ කියලා බලන බැල්ම ඒ විදිහට බලන එකට තණ්හාව කියන්නේ. ඒ බැලුවට පස්සේ මොකද වෙන්නේ? ඒ බැලුවට පස්සේ බලාපු ලෝකය හොයන්න හිතෙනවා. ඒ යාට එහෙම ලෝකයක් යාට එළිය හොයන්න හිතෙනවා. ඒ හොයන්න මේ ඇහැ වගේ උපකාර වෙනවා. හොයන්න හිතින්. ඒකට ඇහැ පාවිච්චි කරනවා අපි හොයනකොට. මහානිදාන සූත්‍රය කියනවා පරිේශණම් පටිච්ච ලාභෝ. ලෝකේ පරිශ්‍රණය කියන්නේ පරිශ්‍රණි පදනම් කරගෙන යට ලැබෙනවා ලෝකේ. එයාට ඒ අර තමන් හොයපුවට අදාළව හම්බ වෙනවා. ඒ හොයපුවට අදාළව හම්බ වෙනකොට ඒ අර තණ්හාවට හරියන එකමද ලැබිලා තියෙන්නේ කියලා එයා සිතින් විමසලා බලනවා. ඒ බලනකොට එයා තුල ඇතිවෙන උපාදාන. තණ්හා පච්චය උපාදාන කියන්නේ ඔන්න ඕකට. එතකොට මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා. මේ ස්වභාවය පින්වත්නි දකින්න කොට ඔයාලට දැනෙන්න පටන් ගන්නවා. එතන මේ සම්මුතිය ඇතුලේ හිර වෙලා ඉන්න එක මහ විශාල දුකක් කියලා. සම්මුතිය ඇතුලේ හිර වෙලා ඉන්න එක මහ දුකක් කියලා. ඇත්තට මේ සම්මතයයි පරමාර්ථයයි ආර්ය සත්‍යයයි දකින්න විදියට තමයි ඔක්කොම පුද පූජා පවා වත්පිළිවෙත් පවා සකස් වෙලා තියෙන්නේ. සම්මතයට අදාළ තත්ත්වයක් තියෙනවා, පරමාර්ථයට අදාළ තත්ත්වයක් තියෙනවා, ආර්ය ස්වභාවයට අදාළ තත්ත්වයක් තියෙනවා. දැන් හාමුදුරුවෝ මලගෙවල් වල කියනවා නේද අනිච්චාවත සංඛාරා. මොකක්ද කියන්නේ? ඒ තමයි පරමාර්ථය. සියලු සංස්කාර අනිත්‍යයි. සම්මතේ මොකද්ද? මේ සංස්කාර තුල මම ඉන්නවා, සංස්කාර මගේ වසඟේ පවත්වන්න පුළුවන්, මේ හේතු නිසා හටගත්තේ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිර වෙන එක තමයි සම්මතේ කියන්නේ. එතකොට පරමාර්ථය මගින මලකෙතර හාමුදුරුවෝ අර මිනිහ ඉස්සරහින් තියාගෙන කියන්නේ අනිච්චාවත සංඛාරා. එතකොට අනිච්චාවත සංඛාරා කියන්නේ මොකද්ද? සියලු සංස්කාර අනිත්‍යයි. සංස්කාර කියන්නේ මොනවද? මේ හේතු වලින් හටගත් ඒවා. හේතු වලින් හටගත්. හැබැයි හේතු වලින් හටගත්තේ නැති මොකුත් ලෝකේ නැහැ. හැම එකක්ම හේතු වලින් හටගෙන තියෙන්නේ. හැම එකම හේතු අදාළයි. ඒතර හැබැයි මෙතන හේතුන්ගෙන් හටගත්තා කියලා කියන්නේ මේ අඳපුටු මේස මේ එළියේ තියෙන ඒවා නෙමෙයි. මෙතන හැම වෙලාවකම බුද්ධ ශාසනය කියන්න උත්සාහ කරන්නේ මේ සවිඥානික කාය ගැන. බුද්ධ ශාසනය හැම වෙලාවකම විස්තර කරලා පෙන්නන්නේ මේ තමන්ගේ සවිඥානික කාය ගැන. බාහිර ලෝකයේ ගැන නෙමෙයි. හැම වෙලාවකම මේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකය හැම වෙලාවකම බලන්න ඕන තමන්ගේ සවිඥානික කාය ගැන විතරයි. එළිය විභාග කරන්නේ නැහැ. එළිය ලොකු සැලකිල්ලක් දක්වන්නේ. ඉතින් එළිය ලෝකෙ වැඩියෙන් සලකනවා කියන්නේම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැම වෙලාවකම අපි තමන් දෙසමයි බලන්නේ. ඕනම අත්දැකීමක් තුළ තමන් දිහා බලන එක තමයි බුද්ධ ශාසනයේ මූලික දාර්ශනික හැඩය. එතර සීල් එතකොට මේ ගත සහ සිත අන්‍යෝන්‍ය වශයෙන් යැපෙනවා. මේක හේතුන්ගෙන් හැදිච්ච එකයි. ඒ කියන්නේ අපි කාර්මී බලපාල තියෙනවා. අම්මා තාත්තගෙන් ජාන්මී ලැබිලා තියෙනවා. මේක ගොඩාක් හේතු තියෙනවා. පෙර සංසාරේ ගොඩනැගිච්ච අවිද්‍යාසහගතව ගොඩනැගිච්ච අபிසංස්කාරවල බලපෑමක් තියෙනවා. බලපෑමක් තමයි තියෙන්නේ. එතකොට මේකේ හේ ප්‍රත්‍ය තියෙනවා. පෙර සංසාරේ ගිනාපු ප්‍රත්‍ය තියෙනවා. ප්‍රත්‍යෝත්පන්නයක් විදිහට මේ ලැබිලා තියෙනවා මේක. ප්‍රත්‍ය තියෙනවා. ප්‍රත්‍යෝත්පන්න තත්ත්වයක් තියෙනවා. මේ අතර පටිච්ච සමුප්පාද සම්බන්ධයක් තියෙනවා. සමහරලාට සතර මහා ධාතුයි මහ විශාල විකෘතියකට යන්න පුළුවන් ප්‍රත්‍යෝත්පන්නී විදිහට. එතකොට මේ විකෘතිය නෙමෙයි අපි දකින්න ඕන මේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න තත්ත්වයක් කියලා දකින්න ඕන. සමහර සතර මහා ධාතු බරපතල විකෘතියකට යන්න පුළුවන්. සම්පූර්ණ ජාති අන්ධ මිනිස්සෙක්ගේ මොකද්ද ප්‍රත්‍ය? උපතින්ම අන්ධයි. එතකොට උපතින්ම අන්ධ වෙන්න බලපාලා තියෙන්නේ මොකාකාරයේ ඇස සම්බන්ධව ගොඩනැගිච්ච අකුසල සංස්කාරය. අන්න ප්‍රත්‍ය. ඒකෙන් ප්‍රත්‍යෝත්පන්නේ විදිහට සතර මහා ධාතු විශාල විකෘතියක් කරලා මෙහි. ඒ අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. ඒක මේ වෛද්‍යවරයෙක්ගේ ප්‍රශ්නයක්වත් අම්මා තාත්තගේ ජානමය සාධකයක්වත් කියලා අපිට ගන්න බෑ. අර භෞතිකවාදී අය හැම වෙලාවෙම මේ ඥානමය සාක්ෂි හොයනවා. මේ වගේ ළමයෙක් උපදින අම්මගේ මේ හේතු බලපාන්න ඇති. තාත්තගේ මේ හේතු බලපාන්න ඇති. විවාහයේ ඇති වෙච්ච සමහර විට මේ පාරම්පරික මේ ලේ ධාතුයේ පවතින යම්කිසි සංකූලතාවයක් බලපාන්න ඇති. ඒකනේ විවාහ වෙද්දී පවා මිනිස්සු හරියට බලන්නේ. ඒ කාලේ මිනිස්සු විවාහ වෙද්දී බලනවා මේ ඥාතිකමට අදාළ අන්තර් සම්බන්ධයක්ව පවතිනවද කියලා. එතකොට හිතනවා මේ විකෘති දරුව බිහි වෙන්න පුළුවන් කියලා. ඒත් බුද්ධ ශාසනය ඒ වගේ දේවල්ම කියන්නේ ඒවත් බලපාන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හැබැයි බුද්ධ ශාසනය කියන්නේ මේ මොහොතේ සතර මහා ධාතුයේ බරපතල විකෘතියකට පත් වෙලා නම් ගති. ඒක අනිවාර්යෙන් පරණ ප්‍රත්‍ය නිසා ප්‍රත්‍යෝත්පන්න තත්ත්වය. ඒක නිසා සතර මහා ධාතු විශාල විකෘතියක් පත් වෙන. ඒක කවර විකෘති කළා නෙමෙයි. මේ වගේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න තත්ත්වයක් තියෙනවා. දැන් ඕගොල්ලෝ හොඳට බලන්න. එහෙනම් මේ සම්මුතිය කියලා කියන්නේ අපි හිර වෙලා ඉන්න මට්ටමේ ඒක ඇතුලේ තමයි තණ්හාව නිෂ්පාදනය වෙන්නේ. පරමාර්ථය කියන්නේ මොකද්ද? පරමාර්ථයට සම්මුතියට අදාළ தત્වි විස්තර කරලා බලනවා. විස්තර කරලා බලනවා. ඒකනේ හාමුදුරුවෝ මලකෙවල් වල මිනි ඉස්සරහින් තියාගෙන කියන්නේ අනිච්චාවත සංඛාර සියලු සංස්කාර අනිත්‍යයි. ඒක පරමාර්ථ සත්‍යය. උප්පාද වය ධම්මිනෝ ඉපදී පරමාර්ථ සත්‍ය විභාග කරනවා. ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙනවානේ වැඩක් නැහැ නේ කියලා. උපජ්ජිත්වා නිරුජ්ජන්ති මේ හට ගැනීම නිරෝධයේ ස්වභාවය කරගෙන තියෙන නිසා තේ සංූප සමෝ සුකෝ ආර්ය සත්‍ය ගැන කියනවා. ගාතතින් පරමාර්ථ සත්‍යය ආර්ය සත්‍යය. හැම එකක්ම එහෙමයි. හැම තැනකම තියෙන්නේ ওই සත්‍ය තෝරපු විදිය. ඔයාලා ඕනම ගාතාවක් කිව්වොත් මට ඒක කියන්න පුළුවන් මේකේ මේ සම්මුතිය ගැන තියෙනවා පරමාර්ථය ගැන තියෙනවා ආරි සත්‍ය ගැන තියෙනවා හැම එක තැනකම තියෙනවා. ඒක පේන්න පටන් ගත්තට පස්සේ අර ගොඩාක් කෙලෙස් උපදින්නේ නැහැ. ඒක හරි ලස්සනයි ඒ ජීවිතේ. දැන් ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද? ආර්ය සත්‍ය කියලා කියන්නේ අර පරමාර්ථ වශයෙන් විස්තර කරගත්ත දේ ධර්ම ස්වභාවය ගත සාසිත දෙක අතර පවතින අන්තර් සම්බන්ධය විස්තර කරගන්න පුළුවන් හැකියාව අර සම්මුතිය ඇතුලේ ගනුදෙනු කරලා මමත්වේ පදනම් කරගෙන පුද්ගල භාවයකින් ලෝකෙ තුරුල් කරගෙන තර මහනිදාන සූත්‍රය කිව්වා වගේ තණ්හාව නිසා අර මේ බාහිර ලෝකයේ මගේ සිතේ හතගත්ත සෝමනස්සයට දෝමනස්සයට අදාළයි කියලා බාහිර ලෝකේ හඹාගෙන ගින් හඹාගෙන යනකොට හම්බ වෙන ලෝකේ තුරුල් කරගෙන ඒ ලෝකේ තමන්ගේ වසඟේ පවත්ව ගන්න උත්සාහ කරලා ඇති වෙන මහ විශාල ව්‍යාකූල අර්බුදයක් පවතිනවා. ඒ අර්බුදේනේ මහනිදාන සූත්‍රේ පෙන්වන්නේ. එතකොට ඒ එහෙම අර්බුදකාරී බවක් කියලා මේක තේරෙනවා නම් යාට දැනෙනවා මොකද්ද? එහෙම නම් මේක අර්බුදකාරී නම් මේක මේ ප්‍රශ්නේ කොහොමද විසඳගන්නේ? අර්බුදයක් කියලා දැක්කට වැඩක් නැහැ නේ, විසඳුම් ඕනනේ. මොකක් හරි පින්නත්නි ප්‍රශ්නයක් කියලා දැක්කට වැඩක් නැහැ, ඒකට විසඳුමක් ඕන. ඒ විසඳුම් ටික විස්තර කරන්න තමයි බුද්ධ ශාසනය ආර්ය සත්‍ය කියලා එක පෙන්නන්නේ. අන්න බුදුර ඕක තමයි තා වැදගත් කොටස. ඒකෙදි ගත වෙනම සිත වෙනම විස්තර කරනවා. හැබැයි ඉස්සලා ගත සහ සිත දෙකේ පොදු තත්ත්වේ පැහැදිලි කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි දස සංඥා ගමු. ඕන එක තියෙනවා මොකේද? ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා. ඒක තමයි දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව. ඒකයි ආර්ය සත්‍යයට. ඒකෙන් තමයි පෙන්නන්නේ සම්පූර්ණේ විශ්ලේෂණය කරගෙන 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 ගිහින් කෙලස් ටික ඔක්කොම කඩලා දාන විදිය. ඒක තමයි ආර්ය සත්‍යය. දැන් සම්මතයට අහුවෙලා ඉන්න ලෝකේ පරමාර්ථය දැක්කමම යම් සංසුන්කමක් එනවා. හැබැයි ආර්ය සත්‍යයෙන් තමයි සදාතනිකව මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා පරමාර්ථයම පැහැදිලි කළා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මේ වෙච්ච දේ විශ්ලේෂණය කරලා බෙදලා වෙන් කරලා විග්‍රහ කරලා පෙන්වන එක හරි. හැබැයි පින්වත්නි ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ විසින් අපට ඉතා මැනවින් ප්‍රකට කරපු දෙයක් තියෙනවා, මේක ආර්ය සත්‍ය ඔස්සේ විභාග කරගන්න එක. එතකොට මම මේ කියව එක ඕන දැන් ආයි දල වශයෙන් ගන්න මේ කුඩා කයට තේරෙන්නේ නැහැ. ඉතින් මේක බොහොම ගැඹුරු දෙයක්. එතකොට පරමාර්ථ සම්මතේ මොකද්ද? සම්මතේ තමයි අපි සම්මත කරගෙන ඉන්නවා. ඒක සන්දර්භගත ඇත්තක්. ඒ සන්දර්භගත ඇත්ත ඇතුලේ අපි සම්මත කරගත්ත ලෝකය අපි පාලනය කරන්න යනවා. ඒ කියන්නේ මාවත් පේනවා, මගේ කියලා ගන්න පුළුවන් ලෝකයකුත් පේනවා. සම්මතේනේ. නැත්නම් පරමාර්ථ වශයෙන් ගත්තත් මම කියලා කෙනෙක් නැහෙනේ. එතකොට එහෙම ගන්න පුළුවන් මට්ටමේ තමයි තණ්හාව වැඩෙන්නේ. ඒක අස්වාභාවිකයි, ස්වභාව ධර්මයට එකතු නෑ. ඇයි බලන්නකෝ, මම කියලා ගත්ත තැන, මගේ කියලා ගත්ත තැන යාට මගේ නොවන කියලා ලෝකයක් පේනවනේ. එහෙම ලෝකයක් නෑ. නමුත් එයාගේ ලෝකයේ ඇතුළේම මම ඉන්නවා, මගේ දරුවා ඉන්නවා, මගේ බිරිඳ ඉන්නවා, මගේ ස්වාමියා ඉන්නවා, මගේ අම්මා ඉන්නවා කියලා එයාගේ ලෝකේ හදාගෙන ඉන්නවා. ඒක එයාගේ ලෝකෙට අදාළ වුණත් ස්වභාව ධර්මයේ රිද්මයට ඒක අදාළ නෑ. ඒ නිසා ස්වභාව ධර්මයේ රිද්මයට අදාළ නැති නිසා සම්මතය තුළ ඇත්තක් තියෙනවා. ඒක බොරු නෙමෙයි. නමුත් පරමාර්ථ සත්‍යයේදී අපි බලන්නේ මේ විභාග කරලා බලනවා, විස්තර කරලා බලනවා. මේ අහුවෙන තැන මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේවායින් සමහරට මෙතනට ආපු අයට උනා මේ වචනයක් දෙකක් වතර විතර උනා තේරෙන්න පුළුවන්. ඒකත් ලොකු දෙයක් ඇත්තටම. ඔක්කොම තේරෙන්න ඕන නැහැ. පොඩ්ඩක් තේරුණත් හරි. මේක ඉතා වැදගත් දෙයක්. දැන් පරමාර්ථ වශයෙන් බලනකොට එයාට පේනවා මේ සම්මතය ඇතුළේ ලැබිච්ච ජීවිතය කියන්නේ මොකද්ද? මොකද්ද ජීවිතය කියන්නේ? එර දැනෙනවා මේ ගත සහ සිත දෙක දැනෙන මට්ටම. දැන් මම තවත් බර වචන අයින් කර කර කියන්නේ. බුද්ධ ශාසනයේ තියෙන තව ගැඹුරු වචන පාවිච්චි කරන. ඒතර අර සම්මතය ඇතුලේ අහුවෙච්ච ප්‍රෝඩාකාරී මේ ජීවිතය කියන්නේ මොකද්ද? එයා ප්‍රශ්න කරනවා. බුද්ධ ශාසනයේ හැම වෙලාවකම ධර්ම ඉස්සරහින් තියෙන ප්‍රශ්න. ඒතර ජීවිතේ වැටේනවා මේ ගත සහ සිත දෙක දැනෙන මට්ටමේ. ගත සහ සිත දෙක දැනෙන මට්ටමේ ව්‍යාකූලත්වයක් ඇති වුණත් ජීවිතේ අවුල් වෙලා යනවා. එතකොට ජීවිතය කියන්නේ මේ ගත සහ සිත දෙක දැනෙන මට්ටම. එතකොට ගත සහ සිත දෙක දැනෙන මට්ටමේ විතරයි ජීවත් වෙනවා කියලා එකක් දැනින්නේ. ඒකයි නින්දට වැටුනාම ජීවත් වෙන බවක් දැනෙන්නේ නැත්ති. ජීවිතය කියලා එකක් වැටෙන්නේ නැහැ. අර සම්මුතිය ඇතුලේ මගේ කියලා ගත්ත මොකක්වත් වැටෙන්නේ නැහැ නින්දට වැටුනාම. නින්දට වැටුනාම කඳුළු නැහැ. ඒ නින්දේදී මිනිහෙකුට සිනහව නැහැ. ඇයි නින්දේදී ජීවිතේ දැනෙන්නේ නැහැ? එතකොට ජීවිතේ වැටෙන්නේ ගත සහ සිත දෙක යථා පරිදි ක්‍රියාත්මක වෙන මට්ටමේ. එතකොට මේ ගත සහ ගතේ ස්වභාවය කොයි වගේද, සිතේ ස්වභාවය කොයි වගේද කියලා මුලින්ම දැනගන්නවා. මොකද්ද? මේ ගතත් හටගෙන බිඳිලා යනවා, සිතත් හටගෙන බිඳිලා යනවා. ගතට වඩා වේගයෙන් සිත හටගෙන බිඳිලා යනවා. බිඳිලා ආය හටගන්නේවා අර බිඳිච්ච එකට සම්බන්ධ නැහැ. මේ මොහොත අදාළ වෙන්නේ මේ මොහොතට විතරයි. ඒක ඊළඟ මොහොතට අදාළ නැහැ. එතකොට මේ මොහොතද ඊළඟ මොහොතද අතර සම්බන්ධයක් තියෙනවා කියලා හිතෙනවා සම්මුතිය ඉන්නකොට. දැන් පෙර මොහොත මේ මොහොතට අදාළ නැහැ. පෙර මොහොතේ හටගත්ත චිත්ත චෛතසික පරම්පරාවම මේ මොහොතේ බිඳලා ගින් අලුතෙන් හට ගන්නවා. ඒ අලුතෙන් හට ගන්න නිසා මම ඔයාලට අලුතෙන් වචන වලින් කතා කරනවා. පරණ ඔක්කොම නිරුද්ධයි. ගතයි සිතයි දෙකම පරණ ඔක්කොම. ඒ කියන්නේ හැම වෙලාවකම ගතත් අලුත් වෙනවා සිතත් අලුත් වෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ එක දෙයක්, මේ ගත ආය අලුත් වෙනකොට අර පරණ එකට වඩා දුර්වලයි. හැම වෙලාවකම පරණ එකට වඩා දුර්වලයි. හැම මොහොතක් මොහොතක් ගානේම අලුතෙන් අලුතෙන් හට ගන්නා වූ මේ රූප පරම්පරාව, මේ රූප කලාප වශයෙන් පවතින මේ පරම්පරා තුල පරම්පරා බිඳීම පවතින හැම මොහොතකම අලුතෙන් හට ගන්න එක පරණකට වඩා දුර්වලයි. හැබැයි මේ මේකේ ලෝක ධර්මයක් තියෙනවා. මොකක්ද දන්නවද? කිට්ටු කිට්ටු රූප කලාප තමයි උපද්දවන්නේ. මේ රූපේ ස්වභාවයක් තියෙනවා, අර බිඳිච්ච රූපේට බොම කිට්ටු කිට්ටු රූප කලාප උපද්දවන්නේ. මේ රූපේ ගැන ගොඩාක් ගැඹුරින් බැලුවාම තේරෙනවා, රූපේ බිඳිලා ආය හට ගන්නකොට ඒ කලාප වශයෙන් බිඳි බිඳි යනකොට ආය හට ගන්නවා, හට ගන්න හට ගන්නවා. පරණ පරණ රූපේට කිට්ටු කිට්ටු රූප කලාප උපද්දවන්නේ. හැබැයි ඒ කිට්ටු කිට්ටු වේවයි පැද්දුවත් පරණකට වඩා නම් දුර්වලයි. සිත නම් ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. සම්පූර්ණයෙන් බිඳිනවා, ආය හට ගන්නවා, ආය බිඳිලා යනවා, ආය හට ගන්නවා, සම්පූර්ණයෙන් බිඳිලා යනවා. වේගෙන් බිඳිලා හටගෙන බිඳිලා හටගෙන බිඳිලා යනවා. එතකොට දැන් මේක දැනගන්න එක තමයි පරමාර්ථ සත්‍යය. ආර්ය සත්‍යය නැත්තම් මේක දැක්කත් කෙනෙක් නිවනට නම් පත් වෙන්නේ නැහැ. ආර්ය සත්‍යයේදි කරන්නේ මේකේ ස්වභාවය, කියන්නේ විදර්ශනාවට පාර හදලා දෙනවා. ආර්ය සත්‍යයේදී මේ පරමාර්ථය දැක්ක කියලා එක පාරටම ශ්‍රාවකයාව ප්‍රතිපත්තියට ආර්ය සත්‍යයට එකතු කරන්නේ නැහැ. පොදුයි ගන්නවා, ආරි කමන්නේ. ගතයි සිතයි දෙකම අරගන්න කියනවා. පංචස්කන්ධය කියන්නේ ගත සහ සිත ඔක්කොටම. රූපය කියන්නේ ගතට, වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ සිතට. ඔක්කොම අරගෙන කියන රූපං අනිච්ච. ගැඹුරින් බලන්න කියන්නේ දැන් ප්‍රඥාව තමයි දැන් ටික ටික හදාන්නේ. ප්‍රඥාව හදන්නේ නැතුව හිටියොත් තණ්හා කරන්න බහිතෙනවා ලෝකයේ. ප්‍රඥාව මෝරල නැති තැනක හැම වෙලාවකම තණ්හා කරන්න හිතෙනවා. ප්‍රඥාව අඩු නම් එහෙමයි. ප්‍රඥාව අඩු වෙන තණ්හාව වැඩි. ඒකයි ඔය භික්ෂුවකට උනත් එහෙමයි. ප්‍රඥාව දුර්වල නම් තණ්හාව වැඩි. රැස් කිරීම වැඩි. එකතු කරන එක වැඩි. හරියට බලවත් ඒක. ප්‍රඥාව අඩු වුණාම භික්ෂුවකට උනත් හරිය තණ්හා කරන ගතියක් එනවා. එතකොට හොඳට බලන්න මේකේ හරි ලස්සන දෙයක් පින්නවත් නේ. මොකද්ද ඒ? බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රතිපත්තියේදී ඔන්න බලන්න ශ්‍රාවකයා එමීට පියවරෙන් පියවරට තමයි ආර්ය සත්‍ය දක්වා එකතු කරගෙන යන්නේ. ඉස්සෙල්ලම අනිච්ච සංඥාවේදී කියන්නේ රූපං අනිච්චා, වේදනා අනිච්චා, තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම අනිත්‍ය වශයෙන් බලන්නේ. අන්න ඔතන තමයි ජවන ප්‍රඥාව හැදෙන්නේ. හොඳට ඇස් දෙක පියාගෙන සංසුන් මානසිකත්වයකින් ඔය පින්නතුල්ලා ඔය පින්නතුල්ලාගේ ජීවිතේ රූපේ අනිත්‍ය වශයෙන්, වේදනාව අනිත්‍ය වශයෙන්, සංඥාව අනිත්‍ය වශයෙන්, සංස්කාර අනිත්‍ය වශයෙන්, විඥානය අනිත්‍ය වශයෙන් විමසනවා. එතකොට ඔයාලට ගතයි සිතයි දෙකම අනිත්‍යයි කියලා පොඩ්ඩක් දැනින්න ගන්නවා. රූපේ කියන්නේ මේ සතර මේ රූපය, වේදනාව කියන්නේ තමන් අරමුණු අත්දකින්නකොට ඇති වෙන සිතේ ඇති වෙන සෝමනස්ස දෝමනස්ස සාගත ගතිය, සංඥාව කියන්නේ ලෝකේ අඳුන ගන්න මට්ටම. අපි ලෝකේ අඳුන ගන්නේ. ඒ අඳුන ගන්න මට්ටම සංකාර කියන්නේ ලෝකේ අඳුන ගන්නකොට ඇති වෙන සිතුවිලි ප්‍රවාහය. විඥානය කියන්නේ මේ මොහොතේ ලෝකයට එකතු වෙන්න පුළුවන් මට්ටමට සිතේ ක්‍රියාත්මක වීම. රූපය කියන්නේ මේ රූපය. වේදනාව කියන්නේ තමන්ගේ අර සෝමනස්ස දෝමනස්ස වශයෙන් සිතට දැනෙන එක. වේදනා සංඥා කියන්නේ ලෝකේ අඳුන ගන්නවා. අපි ලෝකේ අඳුන ගන්න නැතුව විඳින්න බෑ. ඔක තමයි තියෙන ප්‍රශ්නේ. ලෝකේ අඳුන ගන්න නැතුව කවදාවත් විඳින්න බෑ. අඳුන ගන්න ඒවා විතරයි විඳින්න පුළුවන්. ඒ නිසා ඔකට ලස්සන දේශනාවක් තියෙනවා. මදුපිණ්ඩික සූත්‍රයේ තියෙනවා යං වේදේති තං සංජානාති. විඳින විඳින ඒවා අඳුන ගන්න අය අඳුන ගන්න ඒවා විඳිනවා අය කියලා. අඳුන ගන්න විදියට විඳින්න පුළුවන්. ඔයාලට විඳනේ ඉන්නේ අඳුන ගන්න විදියටනේ. ඉතින් අඳුන ගන්න විදියට විඳිනවා, විඳින විඳින විදියට ආය ආය අඳුන ගන්න. අඳුන ගන්න විදිහට විඳිනකමයි, විඳින විඳින විදිහට අඳුන ගන්නකමයි දෙක අන්‍යෝන්‍ය වශයෙන් යැපෙනකොට ඒකට අපි කියනවා භවය කියලා. භවය කියන්නේ ඕකට. අඳුන ගන්න ඒවා විඳිනවා, විඳින ඒවා අඳුන ගන්නවා. අර විඳින්නේ අඳුන ගන්නේ බාහිර තියෙන දෙයක් කියලා හැම වෙලාවකම එයා කල්පනා කරනවා. ඊට පස්සේ විඳනේ උදෙසා, අඳුනා ගැනීම උදෙසා එයා ලෝකේ ලුහු බඳිනවා. ලෝකේ ලුහු බඳිනකොට එයා දන්නේම නැතුව එයාට භව කර්ම රැස් වෙනවා. අන්න භවය කියන්නේ ඔන්න ඕකට. දැන් බුදුරජාණන්සේගේ දේශනාවේ ලෝකේ උරගාන්නේ නැති නේ. ලෝකයේත් එකතු වෙන්නේ නැතුව ඉන්නවා නෙමෙයි, ලෝකයට එකතු වෙනකොට බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා හැම වෙලාවම කල්පනා කරන ලස්සන දෙයක්. මොකද්ද? හැම වෙලාවකම අර ස්වභාවික වුණාට පස්සේ එයා තුල ඇති වෙන ස්වභාවික රිද්මය තුල අද්දකින ඉතා විශේෂ දෙයක් තියෙනවා. ඒ විශේෂ දේ තමයි එයා ලෝකෙ තියෙන විදියට මඳුර ගන්නවා. දැන් අපි තියෙන විදියට මඳුර ගන්නෑ. අපි අපේ සිතට හරියන විදියට ලෝකෙ හොයාගෙන යනවා. ඒ හොයාගෙන යන විදියට අඳුර ගන්නවා. එයා එයා පින්වත්නි තියෙන විදියටම දකින්න නම් ප්‍රශ්නයක් නැහැ. තියෙන විදියටම දකින්න නම් හරි ස්වභාවිකයිනේ. දැන් අපි තියෙන විදියටම දකින්නා නෙමෙයි. අපි පින්වත්නි අපි බලන විදියට අපිට පේන්නේ. ලෝකේ දක්මන් දෙකක් දක්වල් දෙකක් තියෙනවා. මොකන්ද? බලන විදියට පේනවා කියලා එකක් තියෙනවා. තියෙන විදියටම දකින්නවා කියලා තව එකක් තියෙනවා. ඔය රහතන් වහන්සේගේ චින්තනය තමයි තියෙන විදියටම දකින්න. අපි අපිට බලන විදියට පේන්නේ. මගේ දරුවා කියලා හිතාගෙන ලෝකේ බලනකොට දරුවා හම්බ වෙනවා. එතකොට මගේ දරුවා කියන සංජානනය ඒක මම ඇතුළට දාගත් එකක්. අලුතෙන් දාපු දත් ඒවා. එතකොට එහෙම දාගෙන ඒකට අණුව බලනකොට එහෙම පේනවා. ඉතින් සමහරට එහෙම අණුව බැලුවට ඒක එයාගේ දරුවා නොවෙන්නත් පුළුවන් සමහර විට. එයා එහෙම හිතාගෙන ඉන්නවා සමහර විට. නමුත් එහෙම හිතාගෙන හිටියට ඒ ප්‍රවාහය ඇතුලේ සමහරට යට වැරදිලා වෙන්න පුළුවන්. සමහරට එයාගේ දරුවා නොවෙන්නත් පුළුවන් නේ. එතකොට දැන් මට මතකයි එක ස්වාමීන් වහන්සේ නමක් එකපාරක් කිව්වා. මේ එක්තරා රට ඉඳලා යා ඒ ළමයා පොඩි කාලේ බාර රට යවලා ඊට පස්සේ මේ ආර්ථික දරිද්‍රතා නිසා ඊට පස්සේ ළමයා අම්මා හොයාගෙන ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒක දැනගෙන තියෙනවා මේ අම්මව ඉන්නේ ඒ කියන්නේ තමන්ගේ අම්මා ඉන්නේ මෙන්න මේ ප්‍රදේශයේ කියලා එයා දැනගෙන තියෙනවා පානදුර පැත්තේ තැනක. ඊට පස්සේ ආයේ ඒක හෝ එයා ඉතින් බොහොම මං හිතන්නේ හොඳ රටකට ගිහින් එයා හොඳට ඉගෙනගෙන ලංකාවට ඇවිල්ලා එතකොට එයා ලංකාවට ඇවිල්ලා ඉතින් මේ අම්මා හොයාගෙන නේන්න ඇති පොඩි කාලේ දුන්නා ඉතින් එහෙම හොයන්න හිතෙනවනේ. එහෙම ඇවිල්ලා එයා ඉතින් ලංකාවට ඇවිල්ලා ඉතින් අම්මා හොයාගෙන යනකොට ඉතින් අර මොන හරි එයා ළඟ තොරතුරු තියෙන්න ඇතිනේ. එතකොට එයා ওই පානදුර පැත්තේ හෝටල් එක නවතිලා අම්මා හොයන්න තීරණය කරලා ඒ ප්‍රදේශේ. ඉතින් ඒ හෝටලේ හොයාගෙන යද්දි හරි පුදුම දෛවෝපගත හමු වීම. ඒ තමයි එක වෙලාවක එයාට ආරංචි වෙලා ආරංචි කරලා බලද්දි එයා එක වෙලාවක එයාගේ කාමරේ පිරිසුදු කරන්න එනවා හැමදාම කාන්තාවක්. ඒ කාන්තාව තමයි එයාගේ අම්මා. එයාට හැමදාම හම්බෙලා හැමදාම හම්බ වෙනවා. නමුත් සෙනෙහස ගලන්නේ නැහැ. නමුත් ටික දවසක් යනකොට එයා දැනගන්න බලන්නේ දෛවෝපගත හමු වීම. ඒ හෝටලේදීම හම්බුනේ කොහොමද කියලා ඔබලා අහන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් හොයාගෙන යනකොට එයා ඒ ප්‍රදේශයට නියන්නේ. එයා සාමාන්‍ය තොරතුරු හොයාගෙන ඒ ප්‍රදේශයේදී හිම වෙන්න පුළුවන් සාමාන්‍ය. ඊට පස්සේ යාට ඒ කාන්තාව හැමදාම හම්බ වෙනවා පිරිසුදු කරන්න එනවා. සාමාන්‍යයෙන් ඒ හෝටල් පරිසරයේ පිරිසුදු කරන බොහොම දරිද්‍රතාවයෙන් පිරුණු දිලුඳු කාන්තාවක් හැමදාම ඒ පිරිසුදු කරන. නමුත් ඔහු එයා දකින විශේෂ හැඟීමක් නැහැ. පස්සේ ඔහු හොයාගෙන යනකොට එයාගේ අම්මා කියලා දැනගනවා. එදාට තමයි සෙනෙහස උපදින්නේ. එදාට තමයි සෙනෙහස උපදින්නේ. එදාට තමයි අයව සිප වැළඳ ගන්න හිතෙන්නේ. එතකොට මේ අපි අපේ ස්වභාවය තමයි අපි අපේ සිතුවිලි ප්‍රවාහය ගලන්නේ අපි දන්නා විදිහට අඳුන ගන්නකොට. මේ තියෙන දේවල් දැක්කා කියලා අපිට එහෙම සිතුවිලි ප්‍රවාහයක් හැංගීම් දැනීම උපදින්නේ නැහැ. අම්මා කියලා ලෝකේ බලනකොට ඒ බලන බැල්ම ඇතුලේ හම්බ වෙන කෙනාව අරමුණු කරගෙන තමයි අපි තුල සිතුවිලි ප්‍රවාහය නොඑක් නොඑක් ආකාරයේ සංස්කාරයන් සිත තුල උද්ගත වෙන්නේ. ඒවා ඇතුලේ තමයි සේනහස වුණත් උපදීන්නේ. නමුත් එයා හැමදාම අර කාන්තාව දැක්කස එයාට සේනහසක් ඉපදුන්නේ නැහැ. හැබැයි මේ මගේ අම්මා කියන අර්ථය ඇතුලේ බලනකොට ඒ කාන්තාව අරමුණු කරලා බලනකොට යාට මා පුදුමාකාර සෙනෙහසක් ඇයව සිප වැළඳ ගැනීමක් ඇය 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 කෙරේ මහා ඉමහත් ගව වෙනදා එයා හැමදාම දකිනව. නමුත් ඒ ගෞරවය එන්නේ නැ ඒ සෙනෙහස එන්නේ නැ. එහෙනම් පින්වත්නි අපි අඳුන ගන්නේ තියෙනේවා නෙමේ, අපි දන්නේවා අඳුන ගන්න. දන්නේවා අඳුන ගන්නකොට තමයි මේ සංස්කාර ප්‍රවාහයට අපි අහු වෙලා යන්නේ. නැත්තං ඒ නැතත් අපිට ලෝකේ පේනවා, අපි ලෝකේ අත් දකිනවා. නමුත් පින්වත්නි අපි තුල නොඑක් සංස්කාරයන් උද්ගත වෙන්නේ අපේ සිත තුල දන්නා මට්ටමින් අඳුනගත්ත. ඒ කියන්නේ සංජානන ක්‍රියාවලිය ඔකට කියන්නේ. ඒතර දැන් අපි තුල සිද්ධ වෙන්නේ මොකද්ද? මේ ස්කන්ධ પરම්පරාව ඇති වෙලා නැති වෙලා යන්නේ. ඒතර ස්කන්ධ પરම්පරාව ඇති වෙලා නැති වෙලා යන එක ආර්ය සත්‍යද එක පාරම විශ්ලේෂණය කරලා බලන්න පොදුවේ බලන්න. ඒකයි පළවෙනියෙන්ම අනිච්ච සංඥා කියලා එකක් පෙන්වන්නේ. අනිච්ච සංඥාවේදී මොකද්ද කියන්නේ? අනිච්ච සංඥාවේදී කියන්නේ රූපං අනිච්චා වේදනා ඔක්කොම අනිත්‍යයි කියලා බලන්නේ කියනවා. රූපය කියන්නේ මේගත. වේදනාව කියන්නේ තමන්ට දැනෙන සෝමනස්ස දෝමනස්ස සහගත මානසික හැඟීම. මානසික හැඟීම. සංඥා අනිච්ච. සංඥා කියන්නේ අර අඳුන ගන්න මට්ටම. දැන් අර තරුණයා පස්සෙනේ අම්මා කියලා අඳුනගත්තේ. කල්නුත් ස්ත්‍රියක් කියලා අඳුනගත්තා. සෙනෙහස ඉපදුන්නේ නැහැ. අම්මා කියලා අඳුනගත්තම අනේ අය සිප වැළඳගෙන අඬා වැටෙන්න හිතෙනවා. සිතින් අඳුනගන්නේ. එතකොට මේ අඳුන ගන්න මට්ටමට සංඥාව කියනවා. මේ අඳුන ගන්න විදියට අර තරුණේ අඳුන ගන්න විදියට අර ස්ත්‍රියක් කියලා නෙමෙයි අම්මා කියලා අඳුනගත්තම ඇතිවෙච්ච සෙනෙහස තියෙන්නේ. අන්න ඒකට තමයි සංකාර කියන්නේ. මේ අඳුන ගැනීම පිණිස සිතේ උපකාරාර්ථයට තමයි විඥානෙ කියන්නේ. එද මෙන්න මේ ටික කියන්නේ මේ ගත සහසිත. මේ ටික අන්තිම කැල ටික සිත මුල් කොටස ගත. මේ ටික ඔක්කොම අනිත්‍යයි කියලා බලනවා. ඒව හැම එකක්ම අනිත්‍ය වෙලා යනවා. අද මේ වෙලාවේ අඳුරගත්තේ ඊළඟ වෙලාවේ අඳුරගන්නේ නැහැ. මේ වෙලාවේ අඳුරගත්තේ ආ ඊළඟ වෙලාව අඳුරගන්නත් බෑ. ඒකනේ එකම ගඟක් දෙපාරක් දකින්න බෑ කියන්නේ. ඉතින් එකම ගඟක් දෙපාරක් දකින්න බෑ. ඇයි හැම වෙලාවෙම ගඟ ගලනවා? ඒ නිසා දෙපාරක් දකින්න බෑ. ඒ නිසා මේ වෙලාවේ අඳුරගන්නේ මේ වෙලාවේ දෘෂ්ටි මාත්‍රයකින් අඳුරගන්න මිස්කන්ධ පරම්පරාව ආය බිඳිලා ආය අලුතෙන් හට ගන්නවා. අලුතෙන් හටගෙන හටගෙන ආය බිඳිලා යනවා. ඊට පස්සේ මේ විදිහට පොදුවේ බල ආර්ය සත්‍යයට ශ්‍රාවකයා ඉතා පරිස්සමින් බුද්ධ ශාසනය එකතු කරගෙන යන්නේ. දෙවණියට කියනවා මොකද්ද? අනත්ත අනිච්ච සංඥා අනත්ත සංඥා. අනත්ත සංඥා විදිහ අපි බලන්නේ මොනවද? අනත්ත සංඥා විදිහ බලන්නේ මේ ඇසින් ඒ කියන්නේ මේ ලෝකේ අඳුන ගන්න පාවිච්චි කරන්න වෙන ඇස. එක්ක කන. ඒ කියන්නේ ස්කන්ධ මේ ගත සහසිත දෙක දැනෙන මට්ටමේ උපකාරාර්ථය කරන්නේ මේ ඇස කන නාසය දිවකය මනස. අන්න ඒ ටික තමන්ගේ වසඟේ පවත්වන්න බැරි බව බලනවා. තුන්වෙනි එක තමයි අසුභ සංඥා. දැන් එයා මොකද කරන්නේ? එයා පින්වත්නි දැන් එයාට ගතසිත දෙක දැනෙන මට්ටම අනිත්‍ය වශයෙන් බලනවා. ඊට පස්සේ මේ ගතසිත දෙක දැනෙන මට්ටමේ උපකාරාර්ථය තමයි බාහිර රූප මුණ ගැහෙන්න ඕන, බාහිර ශබ්ද ඇහෙන්න ඕන. මේ බාහිර ලෝකෙට තමන්ට මුණ ගැහෙන මට්ටමත් බලනවා අනාත්ම වශයෙන්. එතකොට දැන් එයා සාධනීය තැනක ඉන්නේ. එයාට සමස්ත ලෝකයේ සියලු දැනුම් පරාසය ආර්ය සත්‍ය ඔසේ විමසා බලනකොට ඇති වෙන උණු පුළුල් දැනුමකට එයා ක්‍රමානුකූලව එකතු වෙමින් ඉන්නේ. ගත සහසිත දෙක දැනෙන මට්ටම අනිත්‍ය වශයෙන් බලනවා. මේ ගත සහසිත දෙක දැනෙන මට්ටම එයා ලෝකේ උරඟාන්නේ කොහොමද? ඇසහරහා, කනහරහා, බාහිර ලෝකයට එයාට එකතු වෙන්න විදියක් නැහැ. තමන් තුළ වේදනා, සංඥා, සංකාර, විඥාන ඇතුලේ හටගන්නවා. හරි, ඒව හටගන්න උදව් කළේ මොකද්ද? උදව් කළේ ඇහැ. ඇසින් තමයි බාහිර රූපේ බාහිර ලෝකේ මම ඇතුළට ගත්තේ. අර බාහිර ලෝකේ ඇතුළට ගන්න තැන අනාත්ම වශයෙන් බලන මේක මට පාලනය කරන්න බෑ නේද බලනවා. දැන් යාට යාගේ ඇතුළාන්තයත් අනිත්‍ය වශයෙන් පේනවා. ඒ ඇතුළාන්තය තුළ හටගත්තු යම්තාක් ධර්ම වේද ඒව හට ගැනීම පිණිස උපකාර කර බාහිර ලෝකයක් අනාත්ම වශයෙන් පේනවා. දැන් මොකද? දැන් ඔන්න යාට ලොකු ප්‍රශ්නයක් විසඳගෙන යන්නේ. තුන්වෙනියට කියනවා අසුභ සංඥා. අසුභ සංඥා කියන්නේ මොකද්ද? දැන් එයා ඊට පස්සේ දැන් ගතසිත දෙක පොදුවේ බැලුවා. ගතසිත දෙක දැනෙන මට්ටමේ බාහිර ලෝකෙ මුණ ගැහෙන තැනත් බැලුවා. දැන් එයා ගත වෙනම බලනවා. දැන් එයා ගත වෙනම බලන්න ඕන. ඒ නිසා තමයි මෙතන කියන්නේ අත්තිමස්මින් කායේ කේස. ඔන්න ගත වෙනම බලනවා. කේසා ලෝමානක බලන මේ ගතේ ස්වභාවය ඉස්සෙල්ලා බැලුවා. රූප වේදන රූපං අනිච්චා වේදනා අනිච්චා කියලා ඔක්කොම පොදුවේ බැලුවා. ඊට පස්සේ රූප වේදනා සංඥා සංකාර මහට ගන්න බලපාන බාහිර ලෝකේ මුණ ගැහෙන මට්ටම අනාත්ම වශයෙන් බැලුවා. දැන් රූපේ වෙනම බලනවා. රූපේ වෙනම බලනවා. මේ රූපේ තුල මොනවද තියෙන්නේ? කෙස් ලොම් නියදත් සම මස්නහර ඇට මිඳුළු අකුගඩු හදවත අක්මාව ඇල දිව මොළය දිරව ආහාර නොදිරව ආහාර කිකි මේක විස්තර කරලා බලනවා. ඒ විස්තර කරලා බලනකොට ඒ විස්තර කරලා බලනවා විතරක් මේ විස්තර කරලා බලන් බලා යා බලනවා මේ කෑලිවල මම ඉන්නවද කියලා. එතකොට මේ කෑලිය එකකවත් මම ඉන්නවද කියලා එයා හොඳට පුද්ගල භවකින් ගන්න පුළුවන් මොනවා හරි කෑල්ලක් ඇතුලේ තියෙනවද කියලා බලනවා. හැම මේ ටික ඔක්කොම සකස් වුණාම මාව පෙනුනට මේවා වෙන වෙනම බලද්දි මම නෑ නේද කියලා අර ගත සිත දිහා බලන්නේ ගත වෙනම බලනවා. ඊට පස්සේ එයා බලනවා ආදීනව සංඥා. මේවා ආදීනව සහිතයි කියලා බලනවා. සෙම්ම සමුට්ටානාබාධා, වාත සමුට්ටානාබාධා, මේවා වාතේ කිපෙනවා, සෙම්ම කිපෙනවා, පිත කිපෙනවා, ඕපක්කමික ආබාධා, වැරදිවට බර ඉස්සවම කොන්දේ අමාරු වෙනවා. මේ විවිධ උපක් විවිධ ආකාර ආබාධ සහිතයි මේ ගතේ ඔක්කොම ආබාධ තියෙන්නේ. අන්න ගත ගැන තෝරන්න තමයි අසුභ සංඥාවයි ආදීනව සංඥාවයි දෙකම පෙන්වන්නේ. ඒ දෙකම පෙන්වන්නේ මොකටද? ගතේ ස්වභාවය කියන්නේ. ඊට පස්සේ පින්වත් නී පහාන සංඥා. ඒ ශ්‍රාවකයාගේ සිත තුළ දැන් ඔන්න දැන් නාම ධර්ම ටික බලනවා. නාම ධර්ම ටික කොහොමද බලන්නේ? බුද්ධ ශාසනයේ තියෙනවා කාම විතර්ක. දැන් මේවා පදනම් කරගෙන සිතේ විතර්කනේ හටගන්නේ. ඒවා එළියේ නැහැ. කාම විතක්කං ආදිවාසේති පජහති විනෝදේති බ්‍යාන්ති කරෝති අනභාවං ගමේති කියලා මේ ගත ඇසුරු කරද්දි මාතුල හටගන්නවා නොඑක් සිතුවිලි විතර්ක. මනාප සිතුවිලි විතර්ක හට ගන්නවා, අමනාප සිතුවිලි විතර්ක හට ගන්නවා. මේ ඔක්කොම නාදිවාසේති පජහති විනෝදේති, අනේ මේ සිතුවිලි ඇතිවල නැතිවල යන නිසා මේවා දුරු කරන්න ඕන නේද කියලා එයා සිත දිහා දැන් බලනවා. දැන් බලන්න මෙච්චර මෙච්චර වෙලා කියපු ටික බලන්න. ඉස්සල්ලාම ගතසාසිත දෙක ඔක්කොම එක මිටකට අරගෙන බලනවා. ඊට පස්සේ මේ ගතසාසිත දෙක දැනෙන මට්ටමේ බාහිර ලෝකේ මුණ ගැහෙන තැන අනාත්ම වශයෙන් බලනවා, අනත්ත සංඥා. ඊට පස්සේ ගත වෙනම ආරම්භ බලනවා, අසුභ සංඥා. අසුභ සංඥාවයි ආදීනෝ සංඥාවයි. ඊට පස්සේ සිත වෙනම බලනවා. දැන් විතර්ක හටගන්නේ සිතේ. ඒ විතර කහට ගන්නකොට එයා බලනවා. ඊට පස්සේ බලන්නකො 6 වෙනි එකේදී කියන්නේ විරාග සංඥාව, 7 වෙනි එකේදී නිරෝධ සංඥා. අනේ මේ සිතේ හට ගන්නා වූ යම් තාක් විතර්ක වේදී ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. වටිනාකම දෙන්න ඕනේ වනේ මේ සිතේ හට ගන්නා වූ සිතුවිලි සම්පූර්ණයෙන් නැති වෙලා අලුත් අලුත් සිතුවිලි හට ගන්නවා. සිතුවිලි ප්‍රවාහයම දිහා බලනවා. 8 වෙනි එක මොකද්ද? අනබිරත සංඥා. එහෙම ඇති වෙලා නැති වෙලා යනවා නම් ඉතිමස් ඉදානන්ද බික්කු යේ ලෝකේ උපයෝපාදානං චේතසෝ අදිට්ඨානාබි නිවේසානුසය. මේ සිතේ නිරුද්ධ වී යන ස්වභාවයට නම් ආйти උපය මම මගේ ආත්මිකල ගන්න මොකක්වත් නැහැ. උපාදාන ඇලිලා බැඳිලා පරිහරණය කරන්න මොකක්වත් නැහැ. උපය උපා චේතසෝ කර්ම රැස් කරගන්න එක තේරුමක් නැහැ. ඒව මත පදිංචි උප චේතසෝ අදිට්ඨාන මේ ලෝකේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මේ හිතට වැටහෙන ලෝකය ගැන ප්‍රාර්ථනා කරන එක තේරුමක් නැහැ. අදිට්ඨාන අබිනිවේස ඒ වගේ ලෝක සිතින් මවාගත ලෝකයට බැසගෙන ඉන්න එක තේරුමක් නැහැ. උපේ උපාදානං චේතසෝ අදිට්ඨාන අබිනිවේස අනුසය ඒවා ඇතුලේ කෙලෙස් මෝරණ විදියට කල්පනා කරන එක තේරුමක් නැහැ කියලා යා බලන්න පටන් ගන්නවා. අන්න එතනදි තමයි සම්පූර්ණින් කෙලෙස් ටික වැටෙන්න පටන් ගන්නෙ. එහෙම වැටෙනකොට පින්වත්නි එයාට අට්ටී යති හරා යති jigucchati කියලා මේ ලෝකෙ ගැන පිළිකුල් වෙන්න පටන් ගන්නවා. මේ ලෝකෙට ආයේ එන්න හිතෙන්නේ නැහැ. මේ ලෝකෙ ආතෑරලා දාන්නේ. අන්නේ මගේ දාර්ශනික හැඩයක් ඇතුලේ තමයි ආ භාවනාවට වාඩි වෙන්නේ. මෙන්න මේම දැක්මක් නැතුව නිකම්ම භාවනා කළා කියලා මොකුත් වෙන්නේ. ඒ නිසා අන්තිමටම කියන්නේ මොකද්ද 10 වෙනි එක? ආනාපාන සති. අන්න දැන් තමයි ආ භාවනාවට වාඩි වෙලා තමන්ගේ හුස්ම විමසා බලන්න පටන් ගන්න. මේ දර්ශනේ නැතුව නිකන් ආනාපාන සතිය වැඩුවට කෙනෙක්ගේ දුක ඉවර වෙන්නේ නේ. දැන් බලන්න අනිච්ච සංඥාවෙන් කිව්වෙ මොකද්ද? පොදුවේ ගතේ සිතේ తত্ত্বය. අනත්ත් සංඥාවේදී මේ ගත සිත දෙක දැනෙන මට්ටමේ ලෝකේ මුණ ගැහෙන අවස්ථාව අනාත්ම වශයෙන් බැලුවා. දැන් ඇට ලෝකේ හමු වෙන තැන පැහැදිලි. ඊට පස්සේ අසුභ සංඥාවේ දැන් ගත වෙනම බැලුවා. විස්තර කරලා කෙස්ලොම් නියදත් සමමස්නාරෝම් බෙදලා බලනවා. ඊට පස්සේ ඒ ගතේ ආවේනික தત્ත්වය බලනවා. ආදීනෝ සංඥා සෙම්ම සමුට්ටානාබාධා වාත සමෝ ගතේ ස්වභාවෙත් දැන් ගතේ කතාව ඉවරයි. එතනින් එහාටම සිත ගැන පහාන සංඥා මේ තමේ මෙබඳු ගතක් නම් ඇසුරු කරන්නේ කාම විතර්ක ව්‍යාපාද විතර්ක මේ ගත ඇසුරු කරගෙන නඩත්තු කරන එක තේරුමක් නැහැ. විරාග සංඥා නොඇලිය යුතුයි මෙහෙම එකට නම් ඇලෙන එක තේරුමක් නැහැ. නිරෝධ සංඥා මේ සිතේ ස්වභාවයේ නිරතුරුව බිඳි බිඳි යනවා නිරුද්ධ වෙලා යනවා නේද? ඊට පස්සේ සබ්බ ලෝකේ අනාබිරත් සංඥා. එහෙමනම් ලෝකේ උපය උපාදානං චේතසෝ අදිට්ඨානාබි නිවේසානුසය කියන කෙලෙස් ටික මේ ටික තමයි කෙලෙස් ටික. කෙලෙස් කියන්නේ මෙන්න මේ ටිකට. මේ ටික නැතුව මම වාසය කරන්න ඕනේ නේද? අනාබිරත් සංඥා. ඒකට කියන්නේ අනාබිරතියක් උපදව ගන්නවා. එතකොට මොකද වෙන්නේ? එයාට ලෝකේ පා වෙනවා. ජීවිතේ පා වෙන්නේ නැහැ. ලෝකේ පා වෙනවා. අට්ටී යති හරා යති jigucchati. jigucchati පිළිකුලක් ඇති වෙනවා ලෝකේ ගැන. ජීවිතේ ගැන පා වෙන්නේ නැහැ. ජීවිතේ පිළිකුල් වෙන්නේ නැහැ. හොඳට යහ ජීවිතයට එකතු වෙනවා. ඒකතු වෙන ගමන් එයා මොකද කරන්නේ? හොඳට ඇස් දෙක පියාගෙන වාඩි වෙලා තමන්ගේ ආස්වාස ප්‍රාස්වාසය විමසා බලන්න පටන් ගන්නවා. අන්න ඔය මට්ටමේදී තමයි කෙනෙක් වේගෙන් අවබෝධය කරා යන්නේ. දැන් අද කිසිම දර්ශනයක් නැහැ. සම්මුතිය තේරෙන්නේ නැහැ. පරමාර්ථය තේරෙන්නේ නැහැ. ආරි සත්‍ය මොකද කියලා දන්නේ නැහැ. ඒ වුණ භාවනාව ගැන උනන්දුයි. එකපාර භාවනාවට වාඩි වුණාට වැඩක් නැහැ. මෙහෙම දර්ශනයක් ඕනේ යාට. මේ වගේ දර්ශනයක් ඇතුලේ තමයි දුක ඉවර වෙන්නේ. ඒ නිසා මේක ඉතාම හොඳ ගැඹුරු කාරණයක් මේ දේශනාව. ඒතර මේ දැන් ඔයාලට වෙන එකක් එපා. මේ දස සංඥාවල ගැඹුරු අර්ථය හරි තේරෙන්න ඒක තේරෙන එකත් මහ විශාල යහපතක්. ඒ නිසා ඔය පින්නතුන්ලාට මේ හෝරාවකටත් වැඩි කාලයක් ධර්මාශ්‍රවණමය කුසලය ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද මේ දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කළේ මහරගම පිළියන්දල පාරේ පදිංචි පුෂ්පමාලා මහත්මියත් පීකේ පෙරේරා මහත්මා කියන දෙපළ එකතු වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් මේකට සම්බන්ධ වුණේ. ඇතර මේවගේ දර්ශනයක් තියෙන එකෙන් අපේ ජීවිතය හරි ලස්සන වෙනවා. ඇයි බාහිර මුකුත් වෙනස්කන්නේ? දැන් බලන්න මේක කතාවකවත් ඔයාලගේ බාහිර වෙනස්කම් මොකක්ව කතා කළාද? ජීවිතය කියන්නේ මොකද්ද කියලා බැලුවා, ගතේ සිතේ උපකාරය බැලුවා, ඒවා වෙන වෙනම දාර්ශනික ඥානයක් හදලෙවලා අපි භාවනාමය වශයෙන් අභ්‍යන්තර කෙලෙස් සමනය කර ගන්න දරණිත. අභ්‍යන්තර කෙලෙස්නේ උපය, උපාදාන, අභිනිවේස, අනුසය ඔක්කොම ඇතුලේ. එළියම කුත් වෙනස් කරන්නේ, කන බොන රටා වෙනස් කරන්නේ, අඳින පළඳින රටා වෙනස් කරන්නේ, වාඩි වෙන විදිහ වෙනස් කරන්නේ, හිට ගන්න ඕන විදිහ වෙනස් කරන්නේ, ගරු කරන විව වෙනස් මොකක්වත් නැහැ. සම්පූර්ණ මේ වගේ දාර්ශනයක් තියාන ටිකක් භාවනා කරනවා ඉච්චරයි. එහෙම භාවනා කරන්න පුළුවන් ඕන කෙනෙකුට කිසිම වෙනස්කමක් කරන්න ඕනේ. ඉතින් මේ වගේ දර්ශනයක් නැති වුණාම හැම වෙලාවකම යා එළිය වෙනස් වෙන්නේ කොහොමද? කොහොමද මේ එළිය වෙනස්කම් කරන්නේ කියලා බලනකොට යාට ඔළුවට එන්නේ එකපාරම නිකන් පොඩි සිල් පද ටිකක් විතරයි. ඊට පස්සේ යා පුදුම මහන්සි වෙනවා ඒ ටික රකින්න. නමුත් රැකගන්න බෑ. ඇයි? ඒක රැකගන්න ඇතුලේ දර්ශනයක් නැහැ. ඒ නිසා යා රකින්න මෙරිකමටම සිල් එළිය හුවා දක්වන්න හදනවා. ඒ නිසා තමයි හැම කෙනෙකුටම උතුරු සලුවක් වමනා වෙලා තියෙන්නේ. ඉතින් බේවා සම් උපෝසතේ කෙනෙක් වටිනවා. හැබැයි මුළු බුද්ධ ශාසනයේ මාර්ථය ඇතුළ විමර්ශනය කිරීමක්. ඒ ඇතුළාන්තේ විභාග කරගෙන සදාතනිකව සංසිඳින්ට මේ පරමාර්ථයද ආර්ය සත්‍යයද දකීමට සම්මුතියෙනුත් උපකාරය අරගෙන ඔය පිනතුන්ලාට මේ දේශනාව බලවත් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. දෙපාර්ශවයේ දෙමාපියන්ට අනුමෝදන් කොට තිබෙනවා. වසර 9කට පෙර පරලෝස සැපත් වුණු සොහොයුරියන්ට සහ පෙරේරා මහත්මාගේ සොහොයුරාටද අනුමෝදන් කොට තිබෙනවා. ඒ වගේම වර්ග පරම්පරානුගතව පරලෝස සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ට අනුමෝදන් කොට තිබෙනවා. මේ සම්බන්ධ වුණා වූ සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. මේ පිනතුන් නමින් මියගිය සියලු ඥාතීන්ටද මේ කුසල් ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරුවෝ දෙපළගේ පින්වත් මැයි මාසේ 15 වන දිනට යෙදෙන 39 වන විවාහ සංවත්සරයේ නිමිත්තෙන් පින්වත් පුෂ්පමාලා මහත්මියටත් පෙරේරා මහත්මයාටත් අපි ආශිර්වාද කරනවා. මේ කුසල් ඔය පිනතුන්ලාගේ ජීවිතවල ධර්ම මාර්ගේ වැඩි අභ්‍යන්තර කෙලෙස් සමනය වී සුවසේම නිවන් මඟ වඩාගෙන ඉස්සරහට යන්න මේ කුසල් හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කොට තිබෙනවා. මේ මාසේ 22 වන දින ජන්මදිනයේ යෙදෙන ඉන්ද්‍රාණී පෙරේරා තමන්ගේ සහෝදරියටත් ආශිර්වාද කොට තිබෙනවා. මේ චන්ද්‍රසිරි මහත්මයාටත් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරලා තිබෙනවා. එතුමාටත් ආධ්‍යාත්මික අවබෝධයේ පිණිස මේ කුසල් උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ සියලු කුසලානිසංස ධර්මයන් සංසාරගත සියලු ඥාතීන්ටද මේ කුසල් බලවත් වේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, අපගේ දෙමව්පියන්ටත්, ගුරු ස්වාමින් වහන්සේලාටත් අනුමෝදන ආශිර්වාද කොට තිබෙනවා. ඒ වෙනුවෙන්ද පුෂ්පමාලා මහත්මියටත් පෙරේරා මහත්මයාටත් අපි ආශිර්වාද කරනවා. මේ ධර්ම දාණය ගොඩාක් අයහයි, විශාල පිරිසක් ශ්‍රවණය කළයි. ඒ හැමෝම මොනවා හරි ජීවිතේට ගයි. ජීවිතේ ගැඹුරෙන් කියවනකොට තමයි සංසිඳෙන්නේ. ජීවිතේ උඩින් අතපොත ගන්න කෙනෙක් සංසිඳෙන්නේ නැහැ. ඒතර බුද්ධ ශාසනයේ ඉලක්කය හරි ලස්සනට පෙන්වුවාන් පස්සේ ඉලක්කයට යන්න පුළුවන්. ඉතින් ඇතර මේ ඉලක්කයට එකතු වෙනකොට මේ ආර්ය සත්‍යයට සමවදිනකොට ගොඩාක් දුක නිරුද්ධ වෙන පටන් ගන්නවා. තිගේ නිසා මේ පින්න තුන්ලා කරපු උපකාරයේ බොහෝ පිරිසකට විශාල යහපතක්. මේ කුසලය සියලු දෙනාටම සුවසේම නිවන් මඟ වඩා ගන්නට හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් සතරවරම් රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්මරාජ මණ්ඩලවලටද, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං